සරණයි සියලුම දෙනාට අද අපිට ලිඛිත ප්‍රශ්න එකක් තියෙන්නේ දෙන්නේ කට උස්සල තියෙනවා තව කාට ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කර අත උස්සල ඉදිරිපත් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ වැඩි හරියට
නිරෝෂ් අපි පටන් ගමු මේ ලොකු ස්වාමීන් වහන්සේට අද ගමනක් යදිලා එතකොට ලොකු ස්වාමීන් වහන්සේ නෑ පොඩි හාමුදුර කෙනෙක් තමයි ඉන්නේ
ඔබ වහන්සේ එහෙම ස්වාමීන් වහන්සේ එහෙනම් අපි පටන් ගන්න පුළුවන් නේද
සාදු සාදු
සාදු සාදු
ගරුතර ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඉතා ගෞරවයෙන් මම ධම්මකුසල ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා යෝගාවචරයන්ගේ අමඨම් ප්‍රශ්න සාකච්ඡා කිරීමට සහභාගී වෙන විදියට සාදු සාදු
සාදු සාදු. මම කලින් කීව ආකාරයට අද එක ප්‍රශ්නයක් තියෙන අපිට මේ ලිඛිත ප්‍රශ්න දෙකක් තියෙනවා තව ඉස්සලා. එහෙමනම් මම පළවෙනි ප්‍රශ්නේ පටන් ගන්නම්. ගරුතර ස්වාමීන් වහන්සේ පරියංක භාවනාව පැයකයි විනාඩි 10යි ආශ්වාස ප්‍රාශ්වාස කෙරෙහි අවධානයෙන් සක්මන් කරමි. මං හිතන්නේ ස්වාමීන් වහන්සේ මේක පරියංක වෙන්න ඕනේ. ආශ්වාස ප්‍රාශ්වාස කෙරෙහි අවධානයෙන් පරියංක ආරම්භ කියලා තියෙන්න ඕනේ. ආශ්වාස ප්‍රාශ්වාස සියුම්වි විටින් විට ශරීරයේ රිදීම් දැනේ. සිතුවිලි හඳුනා ගනි. කැමති කෙනෙක් මතක් වී වරහන්ගේ දරුවෙකු අකමැති දෙයක් මතක් විය. කළ යුතු දෙයක් මතක් විය. ආලෝක ස්වභාවයක් ඇති වෙයි. නැවත ආශ්වාසය ප්‍රාශ්වාසය දැනේ. දැනුණු චිත්ත ස්වභාව කැමැත්තක් අකමැත්තක් ලෙස හඳුනා ගනිමි. නැවත නැවත මෙසේ සිදුවේ. සතියෙන් භාවනා කාලයම ගත වූ බවක් හැඟේ. දැනුණු හැඟුණු දේ එන යන හැටි අත්තුටිමි. ඒවායේ අනිත්‍ය බව හා එහි ඇති දුක හඳුනමි. ඒවා පාලනය නොකළ හැකි බව දනිමි. වැරදි ඇත්තොත් පහදා දෙන්න. සක්මන් භාවනාව. ඒකේ වාසි කියන්නේ තමයි එකක් කියන්නේ ස්වාමීන් වහන්සේ.
එහෙමනම් අපි මේකට පොඩ්ඩක් කියලෙමුකෝ එහෙනම්. දැන් මේ එතෙන්දි දැන් ගත්තොත් අර මෙහෙම ඉන්නකොට විවිධ දේවල් එනවා. විවිධ දේවල් එනවා යනවා අපිට අත්දකින්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී අර කිව්වා වගේ මෙන්න මේ විදිහට විතේක කැමැති දෙයක් මතුවලා එනවා කැමැති දෙයක් ඉදිරිපත් වෙලා එනවා ඉතින් එහෙම දෙයක් ඉදිරිපත් වුණාම අපි මොකද කරන්නේ අපේ නැතිය තියෙන ගොඩක් වෙලාවට මෙන්න මේ දේ ඔස්සේ ප්‍රිය දෙයක් හදාගෙන මොකක් හරි ක්‍රියාවක යෙදෙන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ එහෙම නැත්නම් අකමැති දෙයක් ඉදිරිපත් වෙලා එනවා එතකොට අකමැති දෙයට එරෙහිව සටන් කරන්න ගොඩක් කලාවට අපි යොමු වෙනවා ඒ විදිහේ උත්සාහයක් ගන්නවා. ඉතින් ඔන්න ඔය දෙපැත්ත දිහාවට හැම වෙලේම අපේ යොමුවක් තියෙනවා. ඉතින් ඒක තමයි සාමාන්‍ය ස්වභාවය, සාමාන්‍ය ගමන. නමුත් අපි මේ විදිහට නැවත නැවත හුරු කරනකොට මොකද වෙන්නේ? මෙන්න මේ කැමැති දෙයක් ආවත් ඒ දිහා සිහියෙන් බලාගෙන ඉන්න. ඒ වගේම අකමැති දෙයක් ආවත් ඒ දිහා සිහියෙන් බලාගෙන ඉන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒ විදිහේ කැමැත්තක් තමයි අපි පුරුදු කරන්න හදන්නේ. එතකොට අර මොකද්ද තියෙන කැමැත්ත? අන්න අර කැමැති දේ ආවත් අකමැති දේ ආවත් ඒ දෙකටම යම්කිසි සිහියක් පිටව ගන්න. කැමැති දෙයක් අහාම මේ හිතේ ඒ පිළිබඳ මනාපයක් දිනු වෙලා ටිකෙන් ටික ඒකට ප්‍රියභාවයක් කොහොමද වර්ධනය වෙන්නේ? ඒ වගේම අකමැති දෙයක් අහාම ඒකට අප්‍රියභාවයක් ඒක අයින් කරන්න ඒක ඉක්මනට අහවර කරගන්න ස්වභාවයක් උනන්දුවක් අපේ තුල වර්ධනය වෙන්නේ කොහොමද කියලා අත්දකින්න පුළුවන්. ඉතින් ওই විදිහට ඔන්න ඔය දෙක නැවත නැවත වෙන්න ඇරියාම මොකද වෙන්නේ? අපිට ටිකෙන් ටික ශක්තියක් දිනු කරගන්න පුළුවන් හැකියාවක් එනවා. මෙන්න මේ ක්‍රියාවලිය දිහා යම්කිසි මධ්‍යස්ථ ස්වභාවයකින් බලාගෙන ඉන්න පුළුවන් හැකියාවක්. ඉතින් මුලින් ඒක දිනු වෙලා ඒ කියලා අපිට කියන්න බෑ. මුලින් ඒ විදිහට වෙනසක් වෙයි කියලා අපිට කියන්න බෑ. නමුත් අන නැවත නැවත හුරු කරනකොට නැවත නැවත පුරුදු කරනකොට මොකද වෙන්නේ? ටිකෙන් ටික මෙන්න මේ කැමැති දේ වුණත් අකමැති දේ වුණත් ඒ දිහා වැඩි ඇල්මක් ගැටීමක් නැතුව බලාගෙන ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අපි අහලා තියෙන අර සමහර වෙලාවට මේ ප්‍රතිපදා වඩන මේ උත්සාහ කරන ඒ ස්වාමීන් වහන්සේලා, ඒ බුද්ධ කාලේ ඉඳපු ඒ ස්වාමීන් වහන්සේලා තමන්ගේ අදහස මෙන්න මේ විදිහට නොඑක් ආකාරයෙන් ඉදිරිපත් කළ තියෙනවා. ඒ තමන් මේ ලං වෙන උත්සාහ කරන ඉලක්කය පිළිබඳ අදහස් ඉදිරිපත් කළ තියෙනවා. ඉතින් එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් තාලපුට කියලා තෙරුන් වහන්ස කෙනෙක් තාලපුට තේරගාතා කියලා ත්‍රිපිටකය හොයාගන්න පුළුවන්. එතන සඳහන් කරනවා මෙන්න මේ මම කවදානම් මේ තත්ත්වය ලබන්ද, කවදානම් මම මේ ඉලක්කේ ළඟා කරගම්ද කියලා අන ප්‍රාර්ථනාවක් විදිහට තමයි මේ අදහස ප්‍රකාශ කරන්නේ. මොකද්ද ප්‍රකාශ කරන අදහස? මම මේ කැමති දේවල් වලට, එහෙම නැත්නම් ප්‍රශංසාවකට සතුටු වීමත්, ඒ වගේම නිග්‍රහයකට, නින්දාවකට දුක් වීමත්, මෙන්න මේ කැමති දේවල් වලට සතුටු වීමත්, අකමැති දේවල් වලට දුක් වීමත්, කවදානම් මං ඒ ස්වරූපේ මගෙන් ඉවත් කරගම්ද, කවදානම් මං ඒ තත්ත්වේ ලබම්ද කියලා අනේ ස්වාමීන් වහන්සේ තමුන්ගේ ප්‍රාර්ථනාවක් විදිහට ලියපු ගාථාවක් තියෙනවා. මොකද අන්න අර කැමති දේට තියෙන මනාප ගතියත්, අකමැති දේට තියෙන අමනාප ගතියත්, මෙන්න මේ ගති දෙක මම කවදානම් දුරු කරම්ද කියලා උත්සාහයක්, උනන්දුවක් වඩන ගමන් තමුන්ගේ අදහස ප්‍රකාශ කරන. ඉතින් ඒ විදිහේ දෙයක් තමයි අපිත් ඔය කරන්නේ. ඉතින් ඕක විශේෂයෙන් ඔය පරයන්කේ ඉන්නවටත් වැඩිය තමුන් එදිනෙදා වැඩ කටයුතු කරනකොට, රැකී රක්ෂා කරනකොට, ඒ පිරිස් එක්ක ගැටෙමින් ඉන්නකොට අන්න අපිට මේක තව තව හොඳට අත්දකින්න පුළුවන්. අපිට ඒක හොඳට අත්දකින්න පුළුවන්. මේ කෙනෙක් ඇවිල්ලා යම්කිසි ඉතරි දෙන දෙයක් කිව්වහම කොහොමද අපේ හිතේ ඒ පිළිබඳ දුකක්, කනගාටුවක්, තරහක් ඇති වෙලා ඉන්නේ කියලා අත්දකින්න පුළුවන්. ඒ වගේම තව කෙනෙක් ඇවිල්ලා ප්‍රශංසා කරාම, තමුන් මනාප දෙයක් කළාම, අන්න ඒ වෙලාවට මෙන්න මේ ප්‍රිය දේ පිළිබඳ, මේ ප්‍රසන්න දේ පිළිබඳ අපේ හිත ඇතුලේ තියෙන නතිය කොහොමද කියලා බලන්න පුළුවන්. ඉතින් ඔය කරන පුහුණුවම අපිට අරගෙන යන්න පුළුවන් හැකියාවක්, ශක්තියක් තියෙනවා. අන්න අර එදිනෙදා වැඩ කටයුතු කරනකොට මේ හිතේ ස්වරූප වෙනස් වෙන ආකාරය, යම් කිසි ප්‍රිය දෙයක් ඉදිරිපත් වුණාම, අප්‍රිය දෙයක් ඉදිරිපත් වුණාම කොයි විදිහටද ඒකට අපි ප්‍රතික්‍රියාවක් කරන්නේ කියලා අත්දකින්න. දැන් ඔය කරන වැඩේ අදහස තමයි ඒක. ඔය වාඩි වෙලා කරන පුහුණුව තමන්ගේ එදිනෙදා ජීවිතයට අරගෙන යන්න ඕනේ. එදිනදා ජීවිතේ හුරු කරන්න ඕනේ. ඒ හුරු කරන ගමන් බලන්න ඕනේ විිට එක දෙයක් මනාප විදියට අරගෙන, තවත් විිට එක දෙයක් අමනාප විදියට අරගෙන කොයි විදියටද අපි වැඩ කටයුතු කරන්නේ කියලා අත්දකින්න උත්සාහ කරන්න. කෙනෙක් වෙනදාට අපි හිතමුකෝ කෙනෙක් ඇවිල්ලා දෝෂයක් කිව්වහම අපි හිතනවා විවිධ ස්වරූප කට්ටි ඉන්නවනේ. කෙනෙක් ඉන්නවා නිකන් මොකද්ද ඒකට අනිත් පැත්තට බැනලා ඒ තමුන්ගේ අදහස නිතර නිතර බැනීමෙන් ප්‍රකාශ කරන කට්ටියක් තියෙනවා. තව කට්ටියක් ඉන්නවා මොකද්ද මේ අදහස හකුලගෙන අර හිතේ තියෙන දුක් පීඩාව දරාගෙන නිශ්ශබ්දව නික්මිලා යනවා. ඉතින් මේ විදිහේ වැඩක් හුරු කරනකොට අන්න මොකද වෙන්නේ අපිට? ඕනනම් දැන් අර අපි තමුගේ චරිත ස්වභාවය දින හැමෝටම දොස් කියන්න ස්වභාවයක් තියෙන. හැමෝ එක්කම පැටලෙන ස්වභාවයක් තියෙන. ඉතින් ඒ වගේ චරිත ස්වභාවයක් තියෙන කෙනෙක්ට, ඒ වගේ නතියක් තියෙන කෙනෙක්ට කරලා බලන්න පුළුවන්. ආ මම මුකුත් දොස් නොකිය ඉඳිගොත් මට හිතට කෝපයක් නැగిලා එනවා, හිතට අප්‍රසන්න දෙයක් නැగిලා එනවා, මේ පුද්ගලයා කරපු දේ අප්‍රසන්නයි කියලා මට හැඟීමක් නැగిලා එනවා. නමුත් මං ඒක ප්‍රකාශ නොකර ඉඳියොත් මගේ හිතේ පෙරලිය කොහොමද කියලා අත්දකින්න පුළුවන්. ඊළඟට අපි හිතමු තව කෙනෙක් ඉන්නවා අරග දරාගෙන යන්නම පුරුදු වෙලා තියෙනවා, මුකුත් නොකිය බේ යන්නම පුරුදු වෙලා තියෙනවා. ඒ වගේ රණ්ඩු පැටලෙවිලි වලට යොමු නොවෙන්න නතියක් තියෙන කෙනෙක් ඉන්නවා, ඒ විදිහේ පුරුද්දක් තියෙන කෙනෙක් ඉන්නවා. අනේ එයාට පුළුවනි කොහොමද මේකට ප්‍රතික්‍රියා කරොත් තමුන්ට අර මතුවෙච්ච අදහස, ඔය කරපු කියපු කතාව මට කිසිම ප්‍රසන්න භාවයක් නැහැ, ඔය කරපු වැඩේ ගැන මගේ කිසිම පැහැදීමක් නැහැ කියලා අනේ ඒ වෙලාවේ තමුන්ගේ මතේ ප්‍රකාශ කරොත් කොහොමද කියලා බලන්න පුළුවන්. ඉතින් මේ පරීක්ෂණය දිගට දිගට කරනකොට ඔය වගේ දේවල් කරලා බලන්න හැකියාවක් තියෙනවා. ඉතින් පරීක්ෂා කරලා බලන්න හැකියාවක් තියෙනවා. ඉතින් අර තමුන් කෙරෙහි අවධානයක්, සිහියක් පිටෝගෙන ඉන්නකොට ටිකෙන් ටික ඒ වගේ දේවල් ඉස්මතු වෙලා එනවා. ඒ විදිහේ පරීක්ෂණ කරලා බලන්න පුළුවන් හැකියාවක් එනවා. ඉතින් එවැනි වූ පරීක්ෂණයක් සඳහා යොමු වෙන්න කියලා අපි කියමු.
එහෙම ස්වාමීන් වහන්සේ, සක්මන් භාවනාව දැන් දිනපතා පැය භාගයක් පමණ සක්මන් කරමි. සක්මනට වඩා පරයන්ක භාවනාව පහසුවෙන් සිදුවේ. සක්මනේදී එපා වී නවත්වන්නට සිතේ, සමහර විට කළ යුතු දේ මතක් වී අත්හරින් සිතුවිලි වැඩිය. කාරණාවෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි.
හොඳයි. ඉතින් ඔය සක්මන කියලා කිව්වහම ඇත්තටම ඔය ඕකට මුහුණ දෙන දේම තමයි සක්මන කියලා මට හිතෙන්නේ. විටක කම්මැලි වෙනවා, විටක මේ කාතරලා වෙන මොකක් හරි කරන්න පටන් ගන්න හිතෙනවා. විටෙක් කිසිම දෙයක් නැතුව මේ හිතවිලිම ඉදිරිපත් වෙලා අපිට කරදර කරනවා. ඉතින් ඔය ටික අතරේ ඕක නවත්තන්න නැතුව දිගට කරගෙන යන ශක්තිය තමයි ඔය සක්මන් භාවනාව පිළිබඳ ශක්තිය කියලා කියන්නේ. ඒ එන දේවල් එක්ක ඉඳීමෙන් ඒකට මුහුණ දෙන්න පුළුවන්ද, ඒවා වෙනස් කරන්න පුළුවන්ද කියලා කරන දරණ උත්සාහයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක මේ සූත්‍ර දේශනාවක සඳහන් කරනවා මේ සක්මනේ මේ විදිහේ අපි හිතමුකෝ කම්මැලිකමක් ආවොත් අන්න ඒ සක්මනේම ඒ කම්මැලිකම ඉවර කරලා යන්න කියලා. කම්මැලිකම ආපු හින්දා සක්මනෙන් ඉවත් වෙන්න හදන්නේ නැහැ. ඒ වෙනුවට බලනවා මෙන්න මේ සක්මනේ ආපු කම්මැලිකම මට සක්මනේ ඉවර කරන්න පුළුවන් වේද කියලා. ඉතින් ওই කම්මැලිකම එහෙම ඉවර කරන්න බැලුවොත් ගොඩ දෙනෙක්ට වරදින දැන තමයි කම්මැලිකම ආපු ගමන් දමල ගහලා යනවා යන්න. වාඩි වෙලා ඉඳියත් ඒ වගේ, ඇවිද්දත් ඒ වගේ. වාඩි වෙලා ඉන්නකොට කම්මැලිකමක් ආවත් ඒ විදිහට තමයි ප්‍රතික්‍රියා කරන්නේ. ඇවිදිනකොට කම්මැලිකමක් ආවත් ඒ විදිහට තමයි ප්‍රතික්‍රියා කරන්නේ. නමුත් තේරුම් ගත යුතු තමයි මෙන්න මේ කම්මැලිකම එනවා කියන්නේ හොඳ සුබ ලකුණක්. හොඳ සුබ ලකුණක්. කම්මැලිකම ආහාම අපි ඒක ඔස්සේ ක්‍රියාවත් වෙලා ඉරියව් මාරු නොකර ඉඳියොත් ඒ කම්මැලිකම නිසා ඊට වැඩිය හොඳ මොනවා හරි රස තියෙන දෙයක් හොයාගෙන ගියේ නැත්තම් අන්න ඒක හොඳ සුබ ලකුණක් වෙනවා. එතකොට කම්මැලිකමක් ආවනම් ඒ කම්මැලිකම ඉවර වෙනකන් ඉන්න උත්සාහ කරන්න ඕනි. ඊළඟට වාඩි වෙලා ඉන්නකොට කම්මැලිකමක් නිදිමතක් ආවනම් ඒ නිදිමත කම්මැලිකම ඉවර වෙනකන් උත්සාහ කරලා ඉන්න පුළුවන්ද කියලා බලන්න වාඩි වෙලාම. ඕක තමයි ප්‍රතිපදාව. ඕකට මූණ දෙන දේ තමයි ප්‍රතිපදාව. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක අර සඳහන් කරන්නේ වාඩි වෙලා ඉන්න වෙලාවේ යම් කිසි බයක් සැකයක් වගේ දෙයක් ආවොත් අනේ බය සැක වාඩි වෙලා ඉන්න වෙලාවේම ඉවර කරන්න. ඇවිදිනකොට යම් කිසි කම්මැලිකමක් ආවොත් එතකොට අන්න ඇවිදින වෙලාවේ මේක ඉවර කරන්න කියලා ඔන්න ඔය විදිහට උපදේශක් අපිට ලබා දෙනවා. මොකද මේ ඒ ඉරියව්වේ එන දේ ඒ ඉරියව්වේම ඉවර කරලා යන්න කියලා. ඉතින් කෙනෙක් ඊට පස්සේ අහනවා මේ හිතවිලි වගේ ඒවා එනවා සවින්නස එක දිගට එනවා. එතකොට කොච්චර වෙලා ඇවිද්දත් ඒ හිතවිලි නම් අයින් වෙන්නේ නැහැ. ඉතින් දිගටම මට දවසම ඇවිදින්න වෙයිද කියලා වගේ ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. ඉතින් ඒක තමුන් ඒ බැලන්ස් එක හොයා ගන්න ඕනේ. කෙනෙක් හිතනවා මෙහෙම කුවාම එන හිතවිලි එන එක නවත්තන්න කම්ම ඇවිදින්න පුළුවන් වෙයිද කියලා. ඉතින් කොච්චර කාලෙ ඇවිදින්න වෙයිද කියලා මට තේරෙන්නේ නැහැ. ඉතින් අර තමන් තේරුම් ගත්ත යුතුයි මේ හිතවිලි එන එක වගේ දේවල් අපිට නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවා එක දිගට පවතින දේවල්. ඒ වගේ දෙයක් වෙනකොට මෙන්න මේ වගේ පැහැදිලි දෙයක් ඉස්මතු වෙලා ආවම ඔන්න නිදිමතක්, එහෙම නැත්නම් බයක්, එහෙම නැත්නම් යම් කිසි හිතේ ඇවිච්චිච්ච ගතියක් ඇවිස්සලා නිකන් කිසිම දෙයක් කෙරෙහි අවධානයක් අදහසක් පිහිටගෙන ඉන්න බැරි ගතියක් අන්න ඒ වගේ දේවල් අහම මෙන්න මේ ආපු ඉරියව්වේ මේක ඉවර කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒක අයින් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒක අයින් වෙනකම්ම සක්මන් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් එහෙම සක්මන් කරන කෙනෙක්ට මේ ප්‍රතිපදාව බොහොම මේ නිවන එහා පැත්තේ තියෙන බොහොම ළඟයි. මොකද්ද අන්න අර නිදිමත ආපු වෙලාවේ බලන්න මේ නිදිමත ඇති වෙන්න එක දිහා අවධානයෙන් ඉඳලා ඒ නිදිමත ඉවර වෙනකන් සක්මන් කරන්න පුළුවන්ද කියලා. වාඩි වෙලා ඉන්නකොට නිදිමතක් ආවොත් නැත්නම් බයක් ආවොත් අන්න ඒක ඉවර වෙනකන් මට සක්මන් කරන්න පුළුවන් ඉන්න පුළුවන්ද කියලා බලන්න වාඩි වෙලා. අන්න ඒ විදිහට දරන උත්සාහයක් තමයි තියෙන්නේ. එන දේ වෙනුවට ඉරියව් වෙනස් කරනවා වෙනුවට ඒකට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ටිකෙන් ටික දිනු වෙලා ඒක එතන අහවර කරලා යන්න පුළුවන්ද කියලා තමයි බලන්නේ. ඉතින් ඒක ටිකෙන් ටික වඩා ගන්න පුළුවන්. ඉතින් ඒ සක්මන ගැන ටිකක් ප්‍රසන්න හැඟීමක් නැති ස්වරූපෙන් තමයි ලියලා තියෙන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක් නැවත සක්මන් කළා මෙන්න මේ සක්මනේ තියෙන ආනිසංස, සක්මනේ තියෙන ප්‍රයෝජන තමුම්ම අඳුනගත යුතුයි. ඉතින් අපි කලින් දවසක සක්මන ගැනම වෙනමම කතාවක් ධර්මදේශනාවක් කරා. ඒක ඉතින් අර සක්මනේ ආනිසංස බුදුරජාණන් වහන්සේ ගැන හැර දක්වනවා මෙන්න මේ සක්මන් කිරීමේ ආනිසංස. ඒ වගේම මේ සක්මනෙන් කොහොමද අපි මේ සිහිය කියන එක එදිනෙදා ජීවිතේට රැගෙන යන්න අපිට උපකාර වෙන්නේ, පහසු වෙන්නේ කියන එකත් අපි එදා ටිකක් පැහැදිලි කරන්න උත්සාහ කළා. ඉතින් ඒකෙන් හින්දා ගත යුත්ත තමයි මෙන්න මේ එදිනෙදා ජීවිතේ සිහිය පැවැත්වීමේ ක්‍රියාවලියට මේ පරයන්කෙන් පටන් ගන්න වැඩේ, වාඩි වෙලා පටන් ගන්න වැඩේ අපිට මේ එදිනෙදා ජීවිතේ දක්වා අරගෙන යන්නේ සක්මන මගි. සක්මනෙන් තමයි ඔය දෙක යා කළා දෙන්නේ. එතකොට සක්මනේ අර කිව්ව විදියට ආනිසංස නොයිකුත් ආනිසංස පහක් විතර ගෙන හැර දක්වනවා. ඉතින් අවසානයේ සඳහන් කරන මොකද්ද? මෙන්න මේ වාඩි වෙලා ඉන්නකොට ළඟා කරගත්ත තමුන්ගේ හිතේ පැහැදිලි ස්වභාවයේ, එකඟ ස්වභාවයේ, සමාධිමත් ස්වභාවයේ ඇස්සැරිය ගමන් කඩලා යනවා. ඒ විදිහට අනතුරක් වෙන්න පුළුවන්. නමුත් අන සක්මනේ ළඟා කරගත්ත සමාධියක් මුළු දවස පුරාම පැවතිලා සිටින දවස පුරාවටම ක්‍රියාත්මක වෙන්න තියෙන්න හේතු වෙනවා. මොකක්ද දන්නවද? සක්මනේ ළඟා කරගත්තේ පැහැදිලි ගතිය, ඒ හිතේ එකඟ ස්වභාවය අන්න වැඩි වේලාවක් පවතිනවා කියලා දකින්න පුළුවන්. සමහර විට ওই පැයක්මාරක් එක දිගට සක්මන් කරන කෙනෙක්ට තේරෙන්න පුළුවන් මෙන්න මේ හැම හැම නිකන් අර රබානක් රත් කළා සූදානම් කරා වගේ මේ හාම ඇඟිලි තුඩු ඔක්කොම නිකන් හරියට සංවේදනාව වැඩි වෙලා මේ හැම ඇදිලා වගේ හැම රත් කරා වගේ ස්වරූපෙකින් මුළු ඇඟම වෙලිලා යනවා. ඒ විදිහට අත්දකින්න පුළුවන්. මොකද අන්න ගොඩාක් වෙලා සක්මන් කිරීමේ ආනිසංස සක්මනේ ගොඩාක් වෙලා ගත කිරීම තුලින් අන්න ඒ විදිහේ දවස පුරාම පැය කිහිපයක් පුරාවට පවතින අන්න සමාධියක් පහසුවක් වර්ධනය වෙලා එනවා. ඉතින් එවැනි වූ සමාධියක් පහසුවක් ලං කරගන්න පුළුවන්ද කියලා තව ටිකක් ওই පරීක්ෂණේ උනන්දුවෙන් කරන්න කියලා අපි කියමු.
එමයි ස්වාමීන් වහන්සේ. ඊගත ප්‍රශ්න නම් අපිට කොමනයි තියෙන්නේ. අපිට අහන්න පුළුවන් ආරි අමරතුංග මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්නේ කතා කරන්න. ස්වාමීන් වහන්සේ.
ස්වාමීන් වහන්සේ අවසරයි. මගේ ප්‍රශ්නය ඇත්තටම නිවනේ නිවීම දේශනාව ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා දේශනා කරා. මේ අපිට පළවෙනි අරමුණේ ඉඳලා දෙවෙනි අරමුණට යනකොට එතන බලාගෙන ඉන්නකොට පළවෙනි අරමුණේ ඇතිවෙන වෙනස්කම් ගැන කියන්න කියලා. එතකොට ගොඩ දෙනෙක් කිව්වේ දෙවෙනි අරමුණේ හිටියත් පළවෙනි අරමුණ ඒ සියුම් තාලෙටම දැක ගන්න පුළුවන් කියලා. හැබැයි මම මේ ඉදිරිපත් කරන්නේ මම දැනට ඉන්නේ දැනට මගේ සතිය පිහිටවන්නේ කය හා සම්බන්ධ යම් කිසි හැඟීමක. ඒක සියුම් අවස්ථාවක අත්දැකලා තියෙනවා. ඊට පස්සේ ඒකම මේ කල බල වගේ අවස්ථාන ගොරෝසු අවස්ථාන දැකලා තියෙනවා. එතකොට මම සක්මන් කරත් පරයන්කයට ගියත් එදිනදා කටයුතු වල වැඩ කරත් ඒත් මග මම සතිය තියෙනවා කියලා දන්නවා. අර කය හා සම්බන්ධ හැබැයි කයේ නොවන හැඟීමක්. ඊට පස්සේ මම දැන් මෙදා නිවනේ නිවීම දේශනය ඇහුවට පස්සේ මම හොඳට අවධානය යොමු කරලා බැලුවා මම දෙවෙනි අරමුණකට වැටුනොත් පළවෙනි අරමුණට මොකද වෙන්නේ කියලා. මට බොහෝ වෙලාවට දැනගන්න පුළුවන් වුණේ පළවෙනි අරමුණ දෙවෙනි අරමුණ දැක්ක ගමන්ම දකිනකොටම කාලයක් දෙන්නේ නැතුවම වගේ පළවෙනි අරමුණ ගොඩක් ගොරෝසු කරනවා. ඒ කියන්නේ අර හැඟීම කලබලයක් කරනවා. ඒ කියන්නේ මට තේරුණ විදියට නම් දෙවෙනි අරමුණේ මට ඉන්න එපා කියලා වගේ බල කිරීමක් වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. ඉතින් මම දෙවෙනි අරමුණේ හිටියත් මට පළවෙනි අරමුණ දැනෙනවා. දැන් හැබැයි එතන ගොරෝසුතාවය වැඩි. ඉතින් එදා මේ ගොඩ දෙනෙක් කිව්වේ දෙවෙනි අරමුණට ගියත් පළවෙනි අරමුණ සිවුම්මටයි දැනෙන්නේ කියලා. ඉතින් මට ඒකේ හත්පසෙන්ම වෙනස් විදියකට දැනෙන නිසා මම ඒක ඉදිරිපත් කරන්න සිතුවා. සමා වෙන සමිනාද මම ඉදිරිපත් කර හැටි එච්චරම හරි නෑ කියලා තේරුණා. හැබැයි ඕක තමයි සිද්ධිය. තෙරුවන් සරණයි.
හොඳයි. ඉතින් දැන් අර මේ දැන් අර තමුන් මම වෙමි කියලා හැඟීමක් එක්ක සිහිය පැවැත්වීමක් තමයි කිව්වා ගොඩක් වෙලාවට කරන්නේ. ඉතින් ඔතනට තමයි ගිහිල්ලා අපි ගොඩ දෙනෙක් වැටෙන්නේ. මොකද්ද? අන්න අර පතුල බලමින් හරි හුස්ම බලමින් හරි පටන් ගත්ත වැඩේ අන්න ටිකෙන් ටික ටිකෙන් ටික ගිහිල්ලා මේ දවස පුරාවටම නිකන් මේ වෙනවා කියන හැඟීමක් තියෙනවා. මම වෙමි කියන හැඟීමක් තියෙනවා. අන්න ඒ හැඟීමත් එක්ක, ඒ අවබෝධයත් එක්ක, ඒ දැනීමත් එක්ක කල්ගත කරන්න පුළුවන්ද කියලා තමයි අපේ ඉලක්කය තියෙන්නේ. ඉතින් ඒ ඉලක්කය පාද ගැනීම සඳහා, ඒ ඉලක්කයට යාම සඳහා තමයි අර වගේ තැනකින් වැඩේ පටන් ගන්නෙ. නමුත් ওই විදිහට විශ්වාසය දියුණු වුණාට පස්සේ, ඒ ශක්තියක් දියුණු කරගත්තට පස්සේ අන ටිකෙන් ටික තේරුම් ගත යුත්තේ තමයි මෙන්න මේ විදිහට මම වෙමි කියන හැඟීමක් තියෙනවා. ඒ හැඟීමත් එක්ක කාලය ගත කරන්න පුළුවන්. ඒ කාලය ගත කරනකොට ටිකෙන් ටික අන්න ඒ ක්‍රියාවලියේ තොරතුරු විස්තර කොයි කොයි විදිහටද මේ ඉන්නවා කියන හැඟීමෙන් මිදිලා වෙන දෙයකට අපේ අවධානය යන්නේ කියලා බලන්න පුළුවන්. ඒ ගියාම කොයි විදිහට තමන් අර ඉඳපු තැන වෙනස කියලා බලන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ අත්දැකීමක් තමයි මං හිතන්නේ ප්‍රකාශ කරන්න උත්සාහවත් වෙන්නේ. ඉතින් ඔය පිළිබඳ දැන් අර අපි ඉඳපු ගමන් ඔය පොඩි දරුවන්ගේ වැඩසටහන් එහෙම කරනවානේ. ඉතින් ඒගොල්ලෝ සමහර වෙලාවට කියනවා, මට මතකයි දවසක් කෙනෙක් කිව්වා, ඔන්න මම සක්මන් කර කර ඉන්නවා. සක්මන් කර කර ඉන්නකොට මට අන්න ඒ සක්මනේ ඉන්න අතරේ යම් කිසි හිතවිල්ලක් එහෙම නැත්නම් සද්දයක් වගේ දෙයකට මගේ අවධානය ඇදිලා යනවා. මගේ අවධානය එදිහාවට යනවා. ඉතින් මගේ අවධානය එදිහාවට ගියාම ටිකක් වෙලා ගියාට පස්සේ තමයි මට තේරෙන්නේ මම දැන් ඉන්නේ සද්දෙක් කියලා. එහෙම නැත්නම් මම දැන් ඉන්නේ හිතවිල්ලක කියලා. ඒක දැනගත්තාම මං ආපහු නැවතත් අර ඇවිදින ඇඟ දිහා බැලුවා. ඇවිදින ඇඟ දිහා බැලුවා. ඔය කියන කතාවම තමයි කියන්නේ. පොඩි දරුවෙක් තමයි මේ කියන්නේ. ඉතින් එහෙම බැලුවාම මට තේරුණා කියනවා, මොකක්ද අන්න අර මම කලින් ඇවිද්දට වැඩිය වේගකින් මම ඇවිදිනවා කියලා. මගේ කය කලින් ඇවිද්දට වැඩිය වේගෙන් ඇවිදිනවා කියලා මට දැනුණා කියලා මේ දරුවා කියනවා. තමන්ගේ අත්දැකීම කියනවා. එතකොට ඉතින් අපි කියන්නේ මොකද්ද, අපිට කියන්න වෙන්නේ මොකද්ද? ඔය කළා තියෙන ක්‍රමී බොහොම හොඳයි, ඒ කළ තියෙන පුරුද්ද බොහොම හොඳයි. අර වේගෙන් ඇවිදින වෙලාව තියෙනවානේ, අන්න ඒ වෙලාවට තමයි පුතේ ඔය කයේ හරිම වේගෙ තියෙන්නේ. අපි අර අවධානය ගිලිහිලා ගියාට පස්සේ ආපහු එනකොට තියෙන වේගෙ තියෙනවානේ, අන්න ඒ වේගෙ තමයි ඔය කයේ හරිම වේගෙ, ඔය සක්මන කරන්න සුදුසු හරිම වේගෙ. අන්න එයා ඒක තෝර බේර ගන්නවා අපි අවධානය නැති අතරේ. අර කය ඉබේ ක්‍රියාවත් වෙනවා. ඉතින් ඔයගේ දේවල් අත්දකින්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක්ට තේරෙනවා, මොකද්ද ඔන්න හිතවිල්ලකට වාඩි වෙලා ඉන්නකොට කියමුකෝ අපි, හිතවිල්ලකට ඇදිලා යනවා. හිතවිල්ලකට ඇදිලා යනවා. එහෙම ගියාට පස්සේ නැවත තමන් වාඩි වෙලා ඉන්න කය දිහා බැලුවාම අර කය කලින් තියුණා වගේ අර කෙලින් කරගෙන කොන්ද ඒ ඍජු කරගෙන තියුණ ස්වරූපෙ වෙනුවට දැන් පොඩ්ඩක් වැක්කිරිලා තියෙන ගතියක් තියෙනවා. වැක්කෙරලා තියෙන දතියක් අත්දකින්න පුළුවන් කියලා කියනවා. අන්න අර තමුන් වෙන තැනකට ගිහිල්ලා ආපහු මුල දිහා බැලුවාම, තමුන් ඉඳපු තැන දිහා බැලුවාම, අන්න ඒ ඉඳපු තැනේ ලක් වෙලා තියෙන මොන වගේ වෙනසකටද කියලා මේ තැනත්ත ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වෙනසට අපි අනුග්‍රහ කරන්න ඕනේ. ඒ වෙනස අපි එපා කියන්න හොඳ නැහැ. නැවත ආපු ගමන් අන්න කය කෙලින් කරගෙන ඒ ස්වභාවික වෙනසට හරස් වෙන්න හොඳ නැහැ. ඒ වෙනුවට මේ කයට දුන්නොත් එයා හරියට ඉරියව්ව පවත්වනවා. සුදුසු ආකාරයෙන් ඉරියව්ව පවත්වනවා. ඒ සුදුසු ආකාරයට ඒක කටයුතු කරනවා. අර පොඩ්ඩක් ඔය පොඩ්ඩක් අමාරුවෙන් අපහසුවෙන් අර තටමගට ඉන්න එක පොඩ්ඩක් නිදහස් කරලා යවුවාම අන්න එයා සුදුසු ආකාරයකින් ඒ කය පවත්වනවා. සුදුසු ආකාරයකින් ඒ ස්වරූපේ තියෙනවා. එහෙම නැත්නම් අර පොල් මුඩ ගලවලා දැම්මහම අන්න තියෙන ඔක්කොම කුණු ජරාව ටික ඔක්කොම එළියට යනවා. ඒකෙන් මිදිලා යනවා. ඉතින් ඒ වගේ ක්‍රියාවලියක් තමයි උතර තියෙන්නේ. ඉතින් මට තේරෙන විදිහට දැන් ওই කියන කතාවත් එක්ක අර ඇවිච්චිච්ච ස්වරූපේ එන හේතුව විදිහට මට හිතෙන්නේ අන්න අර ගියපු දෙවෙනි අරමුණ ගැන යම්කිසි අපහැදීමක්, යම්කිසි ද්වේෂයක් තියෙන ස්වරූපයක් පේනවා. අන්න ඒක නිසා තමයි අර පළවෙනි අරමුණත් නැවත එනකොට, තමුන් අර නැවත හිඳපු තැනට එනකොට කැළඹීමක් බවට පත් වෙලා නිරූපණය වෙන්නේ ගොඩක් වෙලාවට ඒක හිඳ වෙන්න පුළුවන්. ඉතින් ඒක හිඳ බලන්න වෙන අරමුකට ගියාට එතන නොඉඳිය යුතුයි කියලා අදහසක් අපේ නැහැ. ඒකත් සිහිය පිටව ගන්න අවස්ථාවක්. ඇත්තටම අරිට වැඩිය දියුණු අවස්ථාවක්. ඉතින් ඒ විදිහට ඒ එන අරමුණට සාදර වුණොත්, ඒ අරමුණ බාරගත්තොත් මම හිතන්නේ නැහැ අර පළමු අරමුණේ කැළඹීමක් වෙයි කියලා. පළමු අරමුණේ කැළඹීමක් වෙන්න හේතුවක් නැහැ. කැළඹීම ගොඩක් වෙලාවට නිරූපණය වෙන්නේ ගිය අතරමැද යම්කිසි කලබලයක් සිද්ධ වුණා කියන අදහසක් තමයි තියෙන්නේ. ඒ අදහසේ කලබලේ නිරූපණයක් තමයි ওই කැළඹීම කියන එක. ඉතින් බලන්න මේ පිටින් කෙනෙක් ආවොත් එයාටත් පොඩි අනුග්‍රහයක් කරන්න. එයාව එපා කියලා පිට දොරින්ම යවන්නේ නැතුව අන එයාටත් පොඩි අනුග්‍රහයක් කරලා බලන්න එයාගේ ස්වරූපේ කොයි වගේද. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේ ගේ ඇතුළට අරගෙන පදිංචි වෙන්න දෙනවා කියන එක. ඒ වෙනුවට අන යම් කිසි පිළිගැනීමක් කරනවා. අර ලොකු සයින්නන්ස් කියන්නේ ලොකු ලොකු කැම බීම දෙන්න යන්නේ, ග්‍රීන් ටී එකක් දෙනවා. ග්‍රීන් ටී එකක් දීලා කියනවා අන්න මෙන්න තියනවා කැමති නම් බොන්න කියලා. ඉතින් ග්‍රීන් ටී බීලා වැඩි වෙලා ඉන්නේ නැහැ සාමාන්‍ය මිනිස්සු. ඉතින් ওই විදිහේ දෙයක් තමයි තියෙන්නේ. ඉතින් බලන්න අර දෙවනි තැනකට ගියාම අර පළවෙනි තැනේ කැළඹීමේ එන්නේ ගොඩක් කලාවට අර දෙවැනි එක අප්‍රියමනාපයි ස්වරූපයක් හින්දා තමයි. ඉතින් ඒකෙන් අර මුල් තැනට එන්න කියලා බලකිරීමක් වෙනවා වගේ කියලා කියන්නෙත් ඒක නිරූපණයක් කියලා තමයි පේන විදිහට තියෙන්නේ. ඉතින් ඒකින්ද බලන්න අර දෙවැනියට එන කෙනාටත් පොඩි අනුග්‍රහයක් කරන්න උත්සාහයක් ගමු කියලා අපි කියමු. එහෙම කිව්වොත් තේරෙනවද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි තේරුම් සරණයි. ගුඩ් ආෆ්ටර්නූන්.
ජයන්ති W වාගේ මයික් එකට අන්මියුට් කරගන්න පුළුවන්.
තමයි ස්වාමීන් වහන්ස. මේකත් නායක ස්වාමීන් වහන්සේගේ නිවනේ නිවීම දේශනා මාලාවත් එක්කම කියන දැනෙන තැනක් නොදැන බලන්න කියලා දැනෙන දෙයට ඊට ටිකක් සමාන එකක්. මේකෙදි මම පරයන්කේ වාඩි වෙලා වාඩි වුණාම බොහොම සැහැල්ලුයි. ශරීරයේ ඍජුව තියෙනවා. අවට බාධාවල් සිතුවිලි වලින් කරදරයක් නැහැ. මුලින්ම මම ඉරියව්වට හිත යොදනවා. ඒත් එක්කම ඉරියාවේ දැනීමත් එක්ක හුස්ම රැල්ල හොඳින් දැනෙනවා. ඒක විනාඩි කිහිපයයි තියෙන්නේ. ඊට පස්සේ මම දන්නේ හුස්ම රැල්ල ගෙවිලා ගිහිල්ලා. ඊට පස්සේ අතරමැද මට කියන්න විස්තරයක් මතක නැහැ. තැනින් තැන හැබැයි මට දැනෙනවා මගේ හිසේ ප්‍රදේශයේ පොඩි තෙරපීම් අමුතු විදිහේ තෙරපීම් සිද්ධ වෙනවා කියලා. ඒ වෙලාවට මම අවදියෙන් ඒක මට දැනුවත්. ඊට පස්සේ ඒකත් දැනුවත් ඉඳපුවාම ඒක ආයෙත් නොදැනී ගිහිල්ලා ආයෙත් ටික වෙලාවකින් එහෙම දේවල් සිද්ධ වෙනවා. ඒ ඇරෙන්න වෙන කිසිවක් මට කියන්න දෙයක් නැහැ. නමුත් කාලය මුළු කාලයම එළම් එක ඉවර වෙනකන් ඉන්නවා. ඉවර වෙලා ආවට පස්සේ තව ඕන්නම් තව දුරටත් ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ එතන මට දැනගන්න කැමති. මම හිතලා ඒ බන් නොදැනෙන තැනකට ගියා නෙවෙයි. ඒක ඉබේම සිද්ධ වෙන දෙයක්. ඒක දැන් මේ පරයන්ක දින කීපයක ඉඳන් පරයන්ක කීපයකම එහෙම වෙනවා කියලා දන්වන්න කැමති ස්වාමීන් වහන්සේ.
හොඳයි. එතකොට මේ දැන් ඒ කියන්නේ දැන් නොදැනෙන තැනට අපි හිතලා යනවා නෙමෙයි, ඉබේ යන එකක් තමයි ගොඩක් වෙලාවට නිවැරදි ප්‍රතිපදාව. ඒ කියන්නේ අපි හිතලා ගත්තොත් එතන යම්කිසි මායාවක් අවුලක් තියෙන්න පුළුවන්. නමුත් අන්න අර විදිහට සිහිය පිහිටවගෙන යනකොට අන්න එතන අපිට ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික මෙන්න මේ විදිහේ තමුන්ට අර මොනවත් කියාගන්න විදිහක් දෙයක් නැහැ. ඉන්දියා කියලා විශ්වාසයක් තියෙනවා. නමුත් අර වෙච්ච දේවල් ටික එහෙම ලොකුවට ගිනුම් වලට ගිහිල්ලා නැහැ. ගිනුම් වාර්තාවක් අරගන්න හැකියාවක් නැහැ. ඉතින් ගිනුම් වාර්තා නැති වෙනවා කියන්නේ ඒක හොඳ සුබ ලකුණක්. හොඳ සලකුණක්. ගිනුම් වාර්තා තියෙනවා නම් ඒ තියෙන තාක්කල් අපි ඒවට අහුවෙලා තියෙනවා. ඊළඟට මතකේ තියෙන දේවල් වලින් තමයි අපිට යම් හැම වෙලේම නොයෙකුත් කරදර බාධක මතුවෙලා එන්නේ. මතකේ නැති දේවල් වලින් කිසිම කරදරයක් ගැටලුවක් මතුවෙන්නේ නැහෙනි. අඳුනන පුද්ගලයින්ගෙන් තමයි හැම වෙලේම දුකක් පීඩාවක් එනවා නම් මේ ලෝකේ එන්නේ. නාඳුනන කට්ටියගෙන් කවදාවත් දුකක් පීඩාවක් එන ස්වරූපයක් අපිට නැහැ. එහෙම වියෝවකින් අපිට දුකක් කරදරයක් එනේ ස්වරූපයක් නැහැ. අනේ විදිහට මේ දැනගත් දේෙන්, දන්න දේෙන් අරගත්තොත් දන්න දේ හින්දාම තමයි ගොඩක් කාලවට මේ විදිහේ අපිට ප්‍රශ්න ගැටළු එන්නේ. ඉතින් නොදන්න තැන ගියාම කියන ප්‍රශ්නේ තමයි ඊළඟට තියෙන දේ තමයි මොකද්ද? ආයතකොට මුකුත් කියාගන්න විදියක් නැහැ. මොන වුණාද දන්නේ? ඉන්දියා කියලා මතකයක් තියෙනවා. නමුත් මොකක් වුණාද? මොනවා සිදු වුණාද කියලා එහෙම අදහසක් මට ගන්න බෑ කියලා කියනවා. ඉතින් ඒක තමයි හරියම නොදැනෙන තැන. දැනෙන දේ පටන් අරගෙන තමයි නොදැන තැනට යන්නේ. හුස්ම අල්ලගෙන තමයි යන්නේ. හුස්ම අල්ලලා දෙන්නේ මොකටද? අල්ලලා දෙන්නෙම ඒකේ වෙනස් වීම බලන්න. ඒක වෙනස් වීම බලන්න. එතකොට මොකද වෙන්නේ? වෙනස් වීම බැලුවා කියන්නේම අන්න හුස්ම ටිකෙන් ටික ටිකෙන් ටික වෙනස් වෙලා ගිහිල්ලා ඔන්න ඒ විදිහේ තමුන්ට පාලනයකින් අඩු ස්වරූපයකට ගිහිල්ලා ඇදගෙන වැටෙනවා. ඇදගෙන වැටෙනවා. ඒ ඇදගෙන වැටුණාම ඔන්න ඒ විදිහේ ප්‍රකාශ තමයි කියන්න තියෙන්නේ. ඉතින් කියන්න තියෙන්නේ අර ගොළුවෙක් දැකපු හීනයක් පිළිබඳ කතා කරනවා වගේ. ඉතින් ඕක හරි අමුතුම විදිහ අත්දැකීමක්. ඉතින් ඔය අත්දැකීම නැවත නැවත තමුන්ට ලං කරගන්න, ඒකට අනුග්‍රහ කරන්න උත්සාහවත් වෙන්න. ඔය ගොළුවෙක් දැකපු හීනයක් තමයි ඔය ප්‍රකාශ කරන්න හදන්නේ. ඉතින් ඔය හීනේ අමුතු ඒවල් එනවා. කතා කරන, ගිනි විඹින, මකරු ඉන්න ලෝකයක් තමයි ඔය තියෙන්නේ. ඉතින් ඒ ලෝකෙට ටිකෙන් ටික අපිව අරගෙන යනවා. ඒ ලෝකෙට ටිකෙන් ටික අරගෙන යනවා. මේ කොහොමද මේ ලෝකෙත් එක්ක අපි බැඳිලා තියෙන්නේ? මෙන්න මේ හිත ඇතුලේ තියෙන ලෝකෙයි මේ බාහිර ලෝකෙයි අතර වෙනස්කම තමයි ඔය ටිකෙන් ටික පේන්න හදන්නේ. ඉතින් අර බුදුරජාණන් වහන්සේගේ එක්තරා දේශනාවක ඒ දෙවි කෙනෙක් ඇවිල්ලා විමසා සිටිනවා මේ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කොහොමද මේ සැඩ වතුරෙන් එතර උනේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙන්නේ අමුතුම විදිහේ උත්තරයක්. අමුතුම විදිහේ උත්තරයක්. මොකද්ද දෙන උත්තරේ? මම උත්සාහ කරෙත් නැහැ. ඒ වගේම මම උත්සාහ කරන්නෙත් නැතුව නවතින්නෙත් නැතුව මේ සැඩ වතුරෙන් එතර වුණා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මොකද්ද පළවෙනියට කියන්නේ? මම උත්සාහ කරේ නැහැ. දෙවෙනියට කියනවා හැබැයි මම නැවතිලා ඉඳියෙත් නැහැ. ඔය සැඩ වතුරෙන් එතර වුණා කියලා. ඉතින් මේ දෙයියාට අපිට තමයි මතුවෙන ප්‍රශ්නේ මතුවෙනවා. ඉතින් අහන ඇත්තටම කොහොමද මේ උත්සාහ කරන්නෙත් නැතුව නවතින්නෙත් නැතුව මේ සැඩ වතුරෙන් එතර වුණේ කියලා. එතකොට කියනවා දැන් උත්සාහ කරාද මම යම් විටක මම උත්සාහයක් ගත්තද අන්නේ අවස්ථාවේදී මහාව ගහගෙන යනවා. ඊළඟට යම් වෙලක මම නැවතුණාද අන්නේ අවස්ථාවේදී මාව ගිලිලා යනවා. ඒකින්ද මම උත්සාහ කරන්නේ නැතුව නවතින්නෙත් නැතුව මේ සැඩ වතුරෙන් එතෙර වුණා කියලා හන්න සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔය ඔය තමන් ඔය අත්දකින්න අවස්ථාව ගත්තොත් එන්නේ අවස්ථාවේදී දැන් මේකේ උත්සාහයක් තියනවාද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. උත්සාහයක් තියනවාද කියලා පොඩ්ඩක් හිතලා බැලුවොත් ඇත්තටම මේ වතුරේ ගහගෙන යන වගේ ස්වරූපයක් තමයි තියෙන්නේ. අර සැඩ වතුරට අහු වෙලා යන ස්වරූපයක් තමයි තියෙන්නේ. ඒතර උත්සාහ කරනවා කියලා එහෙමද ලොකු දෙයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම තත්ත්වයක් නැහැ. ඒ වගේම මේ ප්‍රතිපදාව නිතර වඩමින් නැවත නැවත මේකට යොමු වෙන්න උත්සාහයක් අපි ගන්නවා. නැවතිලත් නැහැ. නැවතිලා අපව මේව වැඩක් නැහැ, ඔක්කොම වැඩක් නැහැ කියලා අර පරණ පුරුදු මෝඩකමට වැටිලත් නැහැ. ඒ වගේම මෙතෙන්දි උත්සාහයකුත් නැහැ. ඔය කියන කතාව ඔය සිහිය පිටවගෙන ඔහම ඉන්නකොට මොකක්ද අන්න ලොකු උත්සාහයකුත් නැහැ. ඒ වුණාට තේරෙනවා නැවතිලත් නැහැ කියලා. නැවතිලත් නැහැ, මොකක් හරි වැඩකත් යෙදිලා ඉන්නවා. නමුත් අන්න අර කිව්ව විදිහට පේන දිහි උත්සාහයක් නැහැ. අන්න ඕක තමයි සැඩ වතුරෙන් එතර වෙන හරි මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. ඉතින් ඕක කොහොමද ඔය භාවනාවක් තියා ඔය වගේ වැඩකට බැස්සෙවත් නැති කෙනෙක්ට කියලා දෙන්නේ? එහෙම කෙනෙක්ට කියන්න අමාරුයි. එතකොට හිතෙන්නේ මේ කියන කතාව පරස්පරයි කියලා. නමුත් ඔන්න ඔයගේ අත්දැකීමක් තියෙන කෙනෙක්ට තේරෙනවා මොකද්ද මෙන්න උත්සාහයකුත් නැති නැවතිලත් නැති ප්‍රතිපදාවක් තියෙනවා. අන්න ඒ ප්‍රතිපදාව තව තව අනුමෝදන් වෙන්න කියලා අපි කියමු.
බොහොම පින් ස්වාමීන් වහන්සේ ඒ විදිහට මම පරයන්ක කීපයක ඉඳලා තියෙනවා. නමුත් මට ඊයේ පරයන්කේදී මට දැනීමක් ආවා, මට පොඩි බියක් වගේ එනවා යම් කිසි දෙයක් සිද්ධ වෙයි වගේ, සිද්ධ වෙන්න යනවා නිකම් පිපිරීමකට එනවා ඒ වගේ යම් දෙයක් සිද්ධ වේදෝ කියන දෙයක් හිතට පොඩි බයක් වගේ දැනුණා කියලා කියන්න කැමතියි.
ඔව්, ඉතින් දැන් ඔය වගේ අත්දැකීම එනකොට ටිකෙන් ටික ඔයක තමයි අපේ සාමාන්‍ය ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ මේ සංසාර ගමන ගිහිල්ලා 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 පුරුදු ප්‍රතික්‍රියාව තමයි ඕක. නමුත් අන්න තේරුම් ගත යුතු තමයි ඔය ප්‍රතික්‍රියාව මාරපාක්ෂිකයි කියලා හිතාගන්න. ඒ වෙනුවට මෙන්න මේ යන පාර හරි කියලා හිතාගන්න. ඒ පාර වරද්දන්න තමයි ඔය නොයෙකුත් සැක සංකා මතුවෙන්නේ. ඒ විදිහට අදහස් උදහස් එන්නේ. ඒ අදහස් උදහස් අතරෙත් මේ වැඩේ කරනවා නම් අනේක තමයි ඉතින් නිවන කියලා අපිට අඳුන්නන්න පුළුවන් වෙන්නේ. දැන් අර කෙනෙක් හිතනවා මේ සිරිපාදේ කඳ මුදුනට ගියාම අර මුදුනේ අර පතුල දැක්කහම අනේ එතන තමයි මේ සිරිපාද ගමන තියෙන්නේ කියලා. ඉතින් කල්පනා කරනවා මේ කඳ පහළ නැතුව පතුල විතර පහළට අරන් ආවා නම් කොහේ හරි කෞතුකාගාරයක් ගිහිල්ලා තිබ්බනම් ඒකත් හොඳයිනි කියලා. නමුත් ඇත්තටම තේරුම් ගත යුත්ත තමයි අර කරදර බාධක ටිකට මුහුණ දීගෙන මේ කන්ද නැගීම තමයි මෙතන තියෙන වැඩේ. අර මුදුනට ගියාම අර ඉරසේවේ බැලිල්ලවත් පතුල බැලිල්ලවත් ඒක නෙමෙයි. මේ කන්ද නැගීම තමයි වැඩේ. මේ ගමන යාම තමයි වැඩේ. අර හිතලෙන් පෙලිපෙලි අර ගමන යාම, කකුල් රිදි රිදි අර ගමන යාම තමයි වැඩේ. ඉතින් ඒක නිවනත් කියන්නේ ඩෙස්ටිනේෂන් එකක් වෙනුවට ජර්නි එකක් කියන එක තේරුම් ගත යුතුයි. අපි මොකක් හරි ඉලක්කයක් වෙනුවට මෙන්න මේ ගෙවෙන ගමන තමයි මේ ඉලක්කය. ඒ ගමනේදී ඉදිරිපත් වෙන බාධක තමයි ඔය තියෙන්නේ. ඉතින් ඒ වයින් අදහිරමත් වෙන්නේ නැතුව දිගට කරගෙන යමු කියලා අපි උත්සාහයක් දරමු.
බොහොම පින් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තව සුලංගි අත උසලා තියෙනවා. ඔබ වහන්සේම නම් දිගටම කරන නිසා අය ප්‍රශ්න ගන්න පුළුවන්ද?
හරි ගමු.
සුලංගිනි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන්
සරණයි. ජයන්තිගේ ප්‍රශ්නෙටම පොඩ්ඩක් මට අත්ින්දපු දෙයක් කියන්න හිතුණා. මා ඔතනට ගිහාම ලොකු හාමුදුරුවෝ ගොඩක් දාට කියන්නේ ඔතෙන්න යන එන එක ගොඩාක් වාර ගාන වැඩි වෙනකන් ඒක බහුලීගත කරන්න කියන එක. එහෙම සිද්ධ වෙනකොට සමහර වෙලාවට එහෙම පැයක් ඇතුළත තියෙන වාර ගාන වැඩි වෙනවා. එහෙම වැඩි වෙලා තවත් ඔහේ බලා ඒකෙන් එළියට එනකොටනේ අපිට දැනෙන්නේ නොදන්න තැනක හිටියා කියන එක. එහෙම එන වාර ගාන වැඩි වෙනකොට මට නිකන් දැනිලා තියෙනවා එතෙන්ට යන එක දැනෙනවා වගේ දැනුණට එතෙන්ට යන්න නැතුව ඊට පස්සේ නවතිනවා වගේ එක යනවා වගේ කියලා හිතට දැනෙනවා. ඊට පස්සේ බලපුවම එහෙම තැනක් නැහැ, එතනම නැවතිලා වගේ දෙයක් මං අත්දැකලා තියෙනවා. එහෙම වෙන්නේ මොකද කියන එක දැනගන්න කැමතියි ස්වාමීන්
වහන්සේ. හරි, එතකොට දැන් මේ ඔය නැවත නැවත පුරුදු කරන කතාව තියෙනවානේ, වැඩි වැඩියෙන් මේ පුරුදු කරන්න කියලානේ ලොකු සයින්න්සගේ උපදේශේ. අන්න ඒක තුලින් වෙන්නේ මොකද්ද, අපි මේ පළවෙනි දවසේ ගියාම මේ මොකක් වුණාද, වැරදුනාද, පැටලුනාද, ඔක්කොම විනාශ වුණා වගේ බයජනක සැක සංකා සහිත හැඟීමක් තමයි එන්නේ. නමුත් අන්න නැවත නැවත පුරුදු කරනකොට මේක පිළිබඳ දැනුවත් භාවයක්, අවදි භාවයක් ටිකෙන් ටික වර්ධනය වෙනවා. ඒ වර්ධනය වීමේ ස්වරූපයක් තමයි ඔය ප්‍රකාශ කරන්නේ. දැන් හිතෙනවා යන්නේ නැහැ කියලා, නිකන් යන්න එනවා හැබැයි යන්නේ නැතුව නවතිනවා කියලා. මොකද වෙන්නේ, අර නොදැන්න තැනටත් අවදි භාවයක් ටිකෙන් ටික වර්ධනය වෙනවා. ඉතින් ඒක අපිට පේන්නේ අපි මේ යන්න ගිහිල්ලා නැවතුණා වගේ නෑ, ගිහිල්ලා ඉන්නේ, ගිහිල්ලා ඉන්න බව දැනගැනීමේ හැකියාවක් දැන් ටිකෙන් ටික දියුණු වෙලා එනවා. අර කලින් වෙන්නේ මොකද්ද, කලින් එළියට ආවම තමයි දන්නේ ඇඩ්‍රස් නැති වු ගියා කියලා. දැන් ටිකෙන් ටික ඇඩ්‍රස් නැති වෙලාවේ ඇඩ්‍රස් නැහැ කියලා දැනගන්න පුළුවන් හැකියාවක් ටිකෙන් ටික දියුණු වෙලා එනවා. ඒ හැකියාව පිළිබඳ ප්‍රකාශයක් තමයි ඔතන තියෙන්නේ. මොකද දැන් ඉන්නකොට ඉන්න බවත් ටිකෙන් ටික තේරෙන්න පටන් ගන්නවා. ඒතකොට තේරෙන්නේ අර හොඳට තියුණ එක නැත්නම් අර අමුතු විදිහට තියුණ එක, අමුතු සූස්තියකින් තියුණ එක නැතුව ගියා කියලා. නමුත් ඇත්තටම නැවත නැවත හුරු කිරීම තුලින් ඒක දැනුවත් වීමක්, ඒ ඉන්නකොට ඉන්න බව දැනගන්න පුළුවන් හැකියාවකුත් දැන් දියුණු වෙලා තියෙනවා කියන එක තමයි ওই ප්‍රකාශ පිටිපස්සේ තියෙන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා දැන් කලින් වගේ සම්පූර්ණ අඳුරු ස්වරූපයක් නෙමෙයි. ඒකේ ඇතුළේ ඉන්නකොටත් දැනුවත් භාවයක් එළියක් තියෙනවා. ඉතින් අර අපි බොඩි කාලේ මොකද්ද තියුණා, TV එක ප්‍රෝග්‍රෑම් එකක් X-Files කියලා. ඒකේ තියෙන පියාඹන පීරිසි කතන්දර තමයි තියෙන්නේ ඉතින්. ඉතින් කොහොම හරි ඕකේ එකක් තියෙනවා, මොකද්ද අර පිටසක්වල ජීවීන්ගේ බලපෑමක් අහම මෙන්න මේක දැනගන්න විදිහක් තියෙනවා. මොකද්ද වෙන්නේ, මේ පිටසක්වල ජීවීන්ගේ බලපෑම අහම මේ පිරිසට ඒක පිළිබඳ මතකයක් හිටින්නේ නැහැ. නමුත් අන්න ඔරලෝසු දිහා බැලුවාම තේරෙනවා මේ ටයිම් එක පොඩ්ඩක් ස්ලිප් වෙලා තියෙනවා. ටයිම් එක පොඩ්ඩක් ස්ලිප් වෙලා තියෙනවා. 7:10ට තියුණ එක 7:15 වෙලා විනාඩි 2-3ක් මිසින් වෙලා කියලා අත්දකින්නවා කියලා ඔන්න ඕක සලකුණක් කියලා කියනවා. මේ මොකද්ද පිටසක්වල ජීවීන්ගේ බලපෑමකට. ඉතින් ඔය කතන්දරය. දැන් අපිටත් මුලදී තැරෙන්නේ ඕක ඔය විදිහටනේ. ඔරලෝසුව තමයි සාක්ෂි දෙන්නේ මේකේ කොහේ හරි වෙන තැනක ඉන්දියා කියන්නේ. ඔරලෝසුවෙන් තමයි සාක්ෂිය ගන්න පුළුවන්. මහත්තයෙක් මෙහෙට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම මේ හොඳට ඉන්නවා. හොඳට ඉන්නවා. හුස්මත් බලනවා. එක පාට මොනව වුණාද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අන්තිමට විනාඩි 45 පැයක් විතර ගිහිල්ලා මුකුත් කරේ නෑ වගේ හිතාගෙන තමයි මම නැගිටින්නේ කියලා කියනවා. නමුත් ඇත්තම දේ මොකද්ද, අන්න ටිකෙන් ටික ටිකෙන් ටික මේ ඔරලෝසුව සාක්ෂිය දෙන එක වෙනුවට ඔන්න මගේම සාකි ගන්න පුළුවන් හැකියාවක්, මටම අත්දකින්න පුළුවන් හැකියාවක් දිනු වෙලා එනවා. ඒ හැකියාව පිළිබඳ තමයි ওই චෝදනාව තියෙන්නේ. ඉතින් ඒ විදිහට උත්සාහ කරලා බලන්න ඕක එදිනදා ජීවිතෙත් තියෙනවා. එදිනදා ජීවිතෙත් ඔන්න ඔය ඕකට මාරු වෙන ගතියක් තියෙනවා. අපිට තේරෙන්නේ නැහැ. අපිට සමහර වෙලාවට හිතෙනවා මෙන්න මේ පොඩි වෙලාවක් ඔහි ගියාද මොන වුණත් නැහැ. දැන් ගාථා කී කී ඉන්නවා. ඔන්න ගාථාව පැටලෙනකොට කල්පනා වෙනවා අප්පා මේ කොහේ හරි වෙන තැනක ඉන්දියා. කොහේ ඉන්දියද කියලා නැහැ. ඔන්න විදිහට ඔක හැම වෙලේම මාරු වෙන ක්‍රියාවලියක් තියෙන්නේ. ඒ මාරු වෙන ක්‍රියාවලිය එදිනදා ජීවිතෙත් ටිකෙන් ටික අත්දකින්න පුළුවන් හැකියාවක් දිනු වෙනවා. ඉතින් ඔය තියෙන ප්‍රකාශය නම් තනිකරම මේ අර අවදි භාවයේ වැඩිවීමක් කියන එක තමයි ඔය යන්න නැතුව ඉන්නවා කියලා හිතන්නේ ඒක තමයි.
ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. බොහොම පිං.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තව කාටද ප්‍රශ්නයි ප්‍රශ්නන් තියෙන්නේ? පුණ්‍ය අනුමෝදන කරන අතර අපි අම ආරාධනා කරනවා කිරි ධර්ම දේශනාවකට ඔබ වහන්සේට. තෙරුවන් සරණයි.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පක්කෝදනෝ දුද්දකීලෝ හමස්මි අනුතිරේ මහියා සමානවාසෝ චන්නාකුටි ආහිතෝ ගිනි අතචේ පත්තයිසි පවස්ස දේව අකෝදනෝ විදිතකීලෝ හමස්මින් අනුතිරේ මහියේ ඒකරත්තිවාසෝ විවටාකුටි නිබතෝ ගිනි අතචේ පත්තයසි පවස්ස දේව.
සාදු සාදු සාදු.
සද්දා බුද්ධි සම්පන්න පින්නතුනි, අපි දැන් මේ සතියකට වරක් එකතු වෙලා ඉන්න අවස්ථාව, මේ විදිහට අනුග්‍රහයක් සිදු කරන අවස්ථාව. ඉතින් එවැනි අවස්ථාවක මේ නැවත නැවත අපි හමුවීම තුළින්, නැවත නැවත මේ විදිහට කතාබස් කිරීම තුළින් අපි තුළ යම් කිසි විදිහක අමුතු විදිහේ කනෙක්ෂන් එකක්, මේ කියන පණිවිඩේ අමුතු විදිහට සන්නිවේදනය වීමක් ඇති වෙනවා. ඉතින් ඒ ඇතිවීම ගොඩක් දුරට අපිට දකින්න පුළුවන් මේ සූම් හරහා වෙන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට මේ කාලෙත් එක්ක නැවත නැවත හම්බ වෙනකොට මේ කියන්නේ මොකද්ද කියන එක අපිට විවිධාකාරයෙන් වැටහෙනවා. විවිධාකාරයෙන් අපිට දැනුවත් භාවයක් ඇති කරගන්න පුළුවන් ශක්තියක් දිනු වෙලා එනවා. මෙන්න මේ කියන කතාවත් කියන පුද්ගලයාගේ වචන හරියට ගැළපීලා ආවේ නැතත් මෙන්න මේ මොකද්ද කියන්නේ කියන එක ටිකෙන් ටික වැඩි වැඩියෙන් තේරුම් යන ස්වභාවයක් අත්දකින්න පුළුවන්. ඉතින් ඒක අපි නැවත නැවත හමුවීම තුළින්, නැවත නැවත මේ විදිහට කතා බස් කිරීම තුළින් ළඟා කරගන්න දෙයක් විදිහට තමයි දැනෙන්නේ. ඉතින් එහෙම නැවත නැවත හමු වෙන පිරිසකට, නැවත නැවත කතා බස් කරන පිරිසකට, ඉතින් මගේ පැත්තෙන් මම ගොඩක් වෙලාවට මගේ අදහස තියෙන්නේ මෙන්න මේ එකතු වෙලා ඉන්න පිරිසට උගන්වන්න යනව වෙනුවට, ඒ පිරිසට එක එක ඒවා කියලා දෙන්න යනව වෙනුවට, අන්න මගේ හිතට ප්‍රසන්න දෙයක්, මගේ හිතට කිය යුතුයි, කියීමට සුදුසුයි කියලා හිතෙන දෙයක්, නැත්නම් එහෙම නැත්නම් මට හොඳයි කියලා හිතෙන දෙයක් මම ප්‍රකාශ කරනවා, ධර්ම දේශනාවට කියන්න උත්සාහවත් වෙනවා. ඉතින් එක පැත්තකින් ගත්තහම අර පිරිසක් එන්ටර්ටේන් කරනවා වෙනුවට මම බලනවා මාවම එන්ටර්ටේන් කරගන්න පුළුවන්ද, මාවම එන්ටර්ටේන් කරගන්න පුළුවන්ද කියලා දරන උත්සාහයක් තමයි තියෙන්නේ. ඉතින් එහෙම උත්සාහයක් දරනකොට අන්න ඒ කියන කතාවට පැහැදිලි කැමති පිරිසක්, ඒක අහන්න සුදුසුයි කියලා හිතෙන පිරිසක් ඒක අහන්න යොමු වෙනවා, ඒ සඳහා එකතු වෙනවා. ඒ වගේම ඒක අහලා වැඩක් නැහැ, එච්චර තේරුමක් නැහැ කියලා හිතෙන පිරිසක් අන්න දුරස් වෙලා යනවා, ලොග් අවුට් වෙලා යනවා. ඉතින් ওই විදිහේ දේවල් අපිට අත්දකින්න පුළුවන්. ওই විදිහේ ගොනුවක් අපිට අත්දකින්න පුළුවන්. ඉතින් කෙනෙක් ඇහුවේ නැතත්, බණ ඇහුවේ නැතත් අඩුම ගානේ අන්න බණ කියපු මිනිස්සයා හරි සතුටින් ඒක ප්‍රකාශ කරලා තියෙනවා කියලා තමුන්ට සෑහීමක් ඇති කරගන්න පුළුවන්. සෑහීමකට පත් වෙන්න පුළුවන්. මොකද්ද? අන්න තමුන්ගේ හිතට එන දෙයක්, තමුන්ට කිය යුතුයි කියලා හිතෙන දෙයක්, කියන්න හොඳයි කියලා හිතෙන දෙයක් අපි ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශය තුළින් ඒක අහන පිරිසක් ගොඩ නැගිලා එනවා. ඒක අහන පිරිසක් ගොඩ නැගිලා එනවා. ඉතින් ඕක තමයි මට හිතෙන්නේ ඇත්තටම මේ මයින්ඩ්ෆුල්නස් අතරයි කයින්ඩ්ෆුල්නස් අතරයි වෙනස. මොකද්ද? අන්න මයින්ඩ්ෆුල්නස් නම් එක විදිහක්, කයින්ඩ්ෆුල්නස් නම් එක විදිහක්. එතකොට කෙනෙක් උගන්වන්න යනවා, පිරිසකට උගන්වන්න යනවා වෙනුවට අන්න බලනවා තමුන්ට යම් කිසි පහසුවක් හදාගන්න පුළුවන්ද, වටපිටාව ඉන්න කට්ටියට පහසුව හදන්න යන වෙනකොට බලනවා තමුන්ගේ පහසුව හදාගන්න පුළුවන්ද. අන්න තමුන්ගේ පහසුව හැද ගැනීම තුළින්ම, ඒ උත්සාහය තුළින්ම අන්න වටපිටාවේ ඉන්න පිරිසටත් පහසුවක් දියුණු වෙලා එනවා, පහසුවක් දියුණු වෙලා එනවා. ඉතින් එහෙම උත්සාහයක තමයි අපි මේ හැමදෙනාම යෙදිලා ඉන්නේ. ඉතින් ඒ පැත්තෙන් ගත්තාම එතකොට අන්න අර පොද්දිගාරණා වෙනුවට මගෙන් ගොඩක් වෙලාවට කියවෙන්නේ, ප්‍රකාශ වෙන්නේ අර එදිනෙදා තමන් මේක වඩනකොට දැනෙන දේවල්, කොහොමද මේ ධර්මයත් එක්ක ගැළපිලා එන්නේ, මේ තමන්ගේ අත්දැකීම කොයි විදිහටද ප්‍රකාශ වෙන්නේ, මේ විදිහට අපිට මේ වතුරට බැහැගත් පිරිසක් විදිහට, මේ විදිහට මේ ප්‍රතිපදාවකට පැමිණි පිරිසක් විදිහට අන්න අපි කොහොමද තම තමන්ගේ අත්දැකීම එකිනෙකා සමග ගැළපෙන්නේ කියලා දරන උත්සාහයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ අර ලිස්ට් එකක් පාඩම් කරගෙන ඇවිල්ලා මෙන්න මේ ටික මෙහෙමයි, මේ ත්‍රිපිටකේ මෙහෙම තියෙනවා කියන වෙනුවට අර එහෙම මෙහෙම කෑලි ටිකක් අහුවෙලා එනවා, ගැළපිලා එනවා. එනේ ගැළපිලා එන කෑලි ටිකත් එක්ක අපේ සාමාන්‍ය එදිනදා ජීවිතයේ අත්දැකීමත් එකතු කරගෙන මේ ප්‍රතිපදා වඩනකොට දැනෙන දේවල් ටිකත් එකතු කරගෙන අර ශක්ති ප්‍රමාණයෙන් කරගෙන යන ගමනක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ විදිහට වැඩකට බැහැගස්ස පිරිසක්, මේ විදිහට ප්‍රතිපදාවට වඩන පිරිසක්, මේ විදිහට උනන්දු වෙන පිරිසක්, මේ විදිහට වතුරේ ඉන්න පිරිසක් කතා කරත්, වැරදි දෙයක් කතා කරත්, අන්න ඒකම තමයි ධර්මය කියන්නේ. මේ හිතට රාගයක් ආවත් ද්වේෂයක් ආවත් ඒකම තමයි ධර්මය කියන්නේ. එහෙම නැතුව අර පොත්වල දිගාරින ඒවා, පොත්වල එකතු වෙලා තියෙන ඒවා නෙමෙයි කියන එක තමයි මගේ අදහස. ඒක නෙමෙයි කියන එක තමයි අදහස. ඒ වෙනුවට මොකක්ද අන්න තමුන් මේ ප්‍රතිපදාවට බැසගත්තා නම්, මේ ප්‍රතිපදාව පුහුණු කරනවා නම්, අන්න ඒ කෙනාගේ මේ ප්‍රතිපදාව වඩනකොට ලැබෙන අත්දැකීම් ටික තමයි හරිම ධර්මය, නියම ධර්මය. අර හොඳ බාල බඩු නෙමෙයි, හොඳම සුපිරිම බඩු තියෙන්නේ එතන තමයි. ඉතින් ඒ විදිහේ දරණ උත්සාහයක යෙදිලා ඉන්න පිරිසකට ඉතින් මට අදත් ඉතින් අර වගේ හිතට මනාප යම්කිසි සිදුවීමක්, ඒ ත්‍රිපිටකයේ යම්කිසි අවස්ථාවක් පිළිබඳ ධර්ම දේශනාවක් සිද්ධ කරන්න තමයි කැමැත්ත තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාව ගත්තොත් එතන සඳහන් වෙන අවස්ථාව මෙහෙම දේවල් මේ වෙලා තියෙනවද කියලා හිතෙන තරමට හරි අරුම පුදුම අවස්ථාවක්. මේ බුදුරජාණන් වහන්සේ මෙහෙම එකක් කරලා තියනවාද කියලා හිතන තරමට හරි අරුම පුදුම අවස්ථාවක්. ඉතින් මොකක්ද එතන සඳහන් වෙන්නේ? මෙන්න මේ ධනිය කියලා යම් කිසි ගොපල්ලෙක් පිළිබඳ තමයි එතන කතාව තියෙන්නේ. ඉතින් ගොපල්ලා කිව්වහම මේ ගොපල්ලෙක් කිව්ව පමණින් ඒ අද කාලේ තියෙන අදහස ගන්න එපා. ඒ වෙනුවට මෙතන මේ ගොපල්ලෙක් කියන්නේ මේ ගොපලු වෘත්තියේ එදිලා ඉන්න බොහොම ධනවත් මිනිස්සෙක්. මේ තැනැත්තා අපි තමයි නවසීලන්තේ වගේ තියෙන කිරි ෆැක්ටරි එකක අයිතිකාරයෙක් වගේ මිනිස්සෙක් තමයි මේ තැනැත්තා. බොහොම විශාල ගව පට්ටියක් තිබුණ, ඒ විදිහට කිරි ආහාර මිනිස්සුන්ට අලෙවි කරපු තැනැත්තේ. ඉතින් මේ තැනැත්තා අන්න ඒ තමන්ගේ ගව රැළත් එක්ක යම්කිසි මහා මහී කියන යම්කිසි ගංගාවක් අසල තමයි ජීවත් වුනේ. එතකොට මේ ගංගාව අසල මේ විදිහට පහත් බිමක ජීවිතය ගත කරලා, කාලේ ගත කරලා අන්න යම්කිසි කාලයක දැන් වැස්ස ඉදිරිපත් වෙලා එනවා. වැහි ඍතුව ළඟා වෙලා එනවා. වර්ෂා කාලේ ළඟා වෙලා එනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ තැනැත්ත මොකද කරන්නේ? අන්න අර පහත් බිමෙන් පොඩ්ඩක් ඈත් වෙලා තමුගේ ගව රැළත් ඈත් කරගෙන යනවා උස් බිමකට. අර වර්ෂාවෙන් අනතුරක් නොවෙනවා කියලා හිතෙන තැනකට යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? අර ගවයොත් එතෙන්ට ගාල් කරගෙන තමුන්ගේ වාසස්ථානත් ඔක්කොම හදාගෙන තමුන්ගේ ප්‍රිය පිරිසත් ලං කරගෙන තමුන්ට අවශ්‍ය ආහාර පානත් ඔක්කොම පහසුකම් ඒ හදාගෙන දැන් ඔන්න වැස්සට සූදානම් වෙලා ඉන්නවා. වැස්සට සූදානම් වෙලා ඉන්නවා. ඉතින් එහෙම ඉන්නකොට අන්න මොකද වෙන්නේ? මෙන්න මේ වැස්ස වහින්න ගැළපිලා එනවා. වහින කාලේ උදා වෙලා එනවා. අපිට දැන් අහස දිහා බැලුවාම මේ ගොරෝන සද්දෙන් වැහි බින්දු දෙක දෙක එක දෙක වැටෙන සද්දෙන් අපිට අත්දකින්න පුළුවනි මෙන්න මේ වැස්ස වර්ෂාණ ඍතුව ළඟා වෙලා එනවා කියලා. ඉතින් මේ මනුස්සයාට එන්නේ විදිහ හැඟීමක් දැනීමක් ආපු වෙලාවක් තමයි මේ සිදුවීම. මොකද ඔන්න දැන් තමුන් මේ වැස්සට සූදානම්, මේ වර්ෂා ඍතුවට සූදානම්. අන්නේ අතර දැන් ඔන්න වැස්සත් වහින්න, වර්ෂාවත් ලං වෙන්න කටයුතු දිලා තියෙනවා. ඒ විදිහට අවස්ථාව ගැළපිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේ මේ තමුන්ගේ මේ ලං කරගත් වස්තු සම්භාරය ගැනත් හිතලා බොහොම ආඩම්බරේ යම් කිසි විදිහක උදාන වාක්‍යයක් වගේ දෙයක් මේ තැනැත්ත ප්‍රකාශ කරනවා. මොකද්ද කියන්නේ? අර අපි මාර්තුකා කරගත්ත ගාථාව තමයි කියන්නේ. ඉතින් එතන අපි නිකන් හිතමු සිංහලෙන් කිව්වොත් මොකද්ද මෙතන සඳහන් වෙන්නේ? මෙන්න මේ තැනැත්තා මේ කියන දේම කටුකුරුන්දි සවිනාසේ යම්කිසි සිංහල විදිහකට ඉදිරිපත් කරනවා සිංහල කවියකින්. මොකද්ද මේ තැනැත්තාගේ අභියෝගේ? මෙන්න මේ වැස්සට කතා කරලා තමයි මේ කියන්නේ. වැස්සට කියනවා බත ඇත උයලා, කිරි ඇත දොවලා, මහිගං තෙර වස නෙමි පිරිවරලා, ගෙය ඇත වහලා, ගිනි ඇත පිඹලා, වහිතොත් වැහැපං, වැඩ ඇත වැහැලා. මෙන්න මේ වැස්සට අභියෝගයක් කරනවා. මොකද්ද කියන්නේ? අන්න බත්තු එලා තියෙනවා. බත්තු එලා තියෙනවා. ඒ වගේම කිරිත් දොවලා තියෙනවා. කිරිත් දොවලා තියෙනවා. මේ ගවයන්ගේ කිරි දොවලා තියෙනවා. මේ මහිගන්තෙර මම මේ පිරිසක් එක්ක, මගේ බොහොම ප්‍රිය පිරිසත් එක්ක මම මෙතනට වෙලා එකතු වෙලා ඉන්නවා. ඊළඟ මේ ගේ වහලා හෙවලි කළා හොඳට තියෙනවා. වැස්සෙන් මේ ගෙට කිසිම ආබාධයක් කියන්නේ නැහැ. ඒ වගේම සඳහන් කරනවා මම මේ ගින්නකුත් දැල්වගෙන තියෙනවා. මගේ මේ දැල්වපු ගින්න එහෙම ලේසියෙන් නිවිල යන්නේ නැහැ. අන්න ඒ විදිහට මෙන්න මේ තමුන්ගේ තියෙන මේ වස්සු සම්භාර ගැන සඳහන් කළා. මේ තැනත්තා කියනවා වැස්සට අභියෝගයක් විදිහට, වැස්ස කැමති නම් වැහැපන්. වැස්ස උඹ කැමති නම් වැහැපන් කියලා මෙන්න මේ වැස්සට යම්කිසි අභියෝගයක් කරනවා. වැස්සට යම්කිසි උදාන වාක්‍යයක් කියනවා. එහෙම නැත්නම් වැස්සට යම් කිසි බණක් කියනවා මේ තැනත්තා. ඉතින් ඔහොම ඔය කවිය කී 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 ඉන්දියා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඔහොම කවිය කී කී ඉන්නකොට මොකද වෙන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ කොහෙද මන්ද ඉඳගෙන මෙන්න මේ විදිහට මේකට පිළිතුරු කවියක් කියනවා. පිළිතුරු කවියක් කියනවා. මොකද්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ? අර දෙවනි ගාතාව. මට නැත ප්‍රේමය, මට නැත වෛරය. මහිගං තෙර වසනේමි මම එකරය. ගෙය ඇත ඇරලා ගිනි ඇත නිවලා වහිතොත් වැහැපං වැඩ ඇත වැහැලා. අන්න බුදුරජාණන් වහන්සේ අර තැනත්තගේ මතයට සම්පූර්ණ පරස්පර විරෝධී යම් කිසි මතයක් කොහෙද ඉඳලා ප්‍රකාශ කරනවා. මේ තැනත්තට ඇහෙන්න ප්‍රකාශ කරන මොකද්ද කියන්නේ? මට ක්‍රෝධයක් නැහැ. මට ප්‍රේමයක් නැහැ. මම මේ මහිගන්තර වසන්නේ එකරයයි. අරයා කියනවා මම මේ පිරිවෙලත් එක්ක මෙතන ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මම එකරයයි මේ මහිගන්තර වසන්නේ. ඊළඟට අර තැනත්තා කියනවා මම ගේ වහලා තියනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මම ගේ ඇරලා තියනවා. අර තැනත්තා කියනවා මම ගිනි පත්තු කරලා තියනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මම ගිනි නිවලා තියනවා. අන්න වැස්ස කැමති නම් වැහපන් කියලා අන්තිමට අන්න බුදුරජාණන් වහන්සේත් වැස්සට අභියෝගයක් කරනවා. ඇස්සට අභියෝගයක් කරනවා. ඉතින් දැන් මේක ඇහුනහම අර මනුස්සයාට ටිකක් ඉතින් හිතේ අමාරුවක් ඇති වෙන්නේ නැති. ඉතින් ওই සල්ලිකාරයට මොනව හරි කිව්වම හොඳ වස්තු සම්භාර තියෙන කෙනෙක්ට නිග්‍රහයක් කරාම නිකන් හිතේ කනගාටුවක් ඇති වෙනවනේ. අන්න ඒ වගේ කනගාටුවක් ඇති වෙන්නේ නැති. ඉතින් මොකද කරන්නේ? මෙන්න මේ තව කවියක් කියනවා. මොකද්ද කියන කවිය? මට ඉන්නව හොඳ වසු නාඹෝ. මට ඉන්නව හොඳ වස්සෝ. මට ඉන්නව හොඳ වැස්සියෝ. මට ඉන්නව හොඳ ඒ ගවරැළ පාලනය කරන්න පුළුවන් නායක ගවයෝ කියලා මේ තැනත් තව කවියක් කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මට නම් ඔය වහු නාඹෝ නැහැ. මට හොඳ වැස්සියෝ නැහැ. හොඳ වස්සෝ නැහැ. මට එහෙම නායක ගවයෝ නැහැ කියලා අන්න බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. ඊට පස්සේ මෙයා තැනත්තා කියනවා දැන් ආපහු අඩේ අතාරින්න බැරි හින්දා තව කියනවා මොකද්ද මට හොඳ ප්‍රියමනාප බිරියක් ඉන්නවා. ඒ බිරිය මං කියන වචනෙට පිටින් යන්නේ නැහැ. ඒ වගේම මට හොඳ දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ මට අනුව කටයුතු කරනවා. මට හරි කීකරුයි කියලා මෙන්න තව ස්පාරක් කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මට නම් එහෙම කට්ටිය නැහැ. මගේ හිත මට හරි කීකරුයි. මට ওই වටපිටාවේ කට්ටිය ගැන අදහසක් නැහැ. මගේ හිත මට හරි කීකරුයි කියනවා. ඊට පස්සේ ආපහු කියනවා මම මේ මමම උපයගෙන ජීවත් වෙන කෙනෙක්. මගේම වස්තු එකතු කරගෙන මම ජීවත් වෙන කෙනෙක්. ඒ විදිහට සල්ලි මගේ වැටුපෙන්ම මම ජීවත් වෙන කෙනෙක් කියලා මේ තැනත්තා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා නැවතත් මම නම් කාගේවත් වැටුපකින් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. මම මේ සියල්ල අතහැරලා මෙන්න මේ ජීවිතේ අත්විඳින කෙනෙක්. මේ ස්වභාව ධර්ම අත්විඳින කෙනෙක්. මම මේ කාගේවත් බැල මෙහෙවරකම් කරන කෙනෙක් නෙමෙයි කියලා පිළිතුරු දෙනවා. ඉතින් මේ හැම ගාථාවක්ම ඉවර වෙන්නේ මොකද්ද? වැස්ස කැමති නම් වැහැපා. වැස්සට තමයි අභියෝගය දෙන්නම කරන්නේ. වැස්ස කැමති නම් වැහැපන්. වැස්ස කැමති නම් වැහැපන් කියලා අන්නේ හැම ගාතාවම කෙලවර වෙන්නේ එතනින්. ඉතින් ওই විදිහට ගාතා කීපයක් මෙතන තියෙනවා. ඉතින් ඒ කීපය අවසන් වෙනකොට අන්තිමට මොකද තියෙන්නේ? මෙන්න මේ මහා වර්ෂාවක් කඩාගෙන වැටුණා. මහා වර්ෂාවක් කඩාගෙන වැටුණා. කඩාගෙන වැටිලා මොකද උනේ? අන්න අර ආරක්ෂිතයි කියලා හිතාගෙන ඉඳිය භූමියත් යට කරගෙන මේ වරුසාව ආවා. වරුසාව ගියා. ඉතින් අර ගාවයෝ වස්තු සම්භාර ගෙවල් දොරවල් කියලා එකතු කරගත්ත සියල්ලම නිෂ්ප්‍රභා වෙලා යන ස්වරූපයකට මෙන්න මේ වර්ෂාව මේ අභියෝගේ බාරගෙන තියුණා. වර්ෂාව මේ අභියෝගෙට පිළිතුරු දීලා තියුණා. ඉතින් අර බුදු බණක් අහලා තියුණ හින්දා මේ තැනැත්තා කියනවා මොකද්ද? අන්න භාග්‍යවතුන් වහන්සේ අපිට මේ අනුග්‍රහ පිණිස මේ විදිහේ මේ බොහෝ දුර කතර ගෙවාගෙන ඇවිල්ලා මේ විදිහේ දෙයක් කරපු එක අපිට බොහොම වටිනවා. අපි භාග්‍යවතුන් වහන්සේගේ සරණ යනවා. අපි මේ වස්තු සම්භාර අතහැරලා දාලා පැවිද්දට යමු වෙනවා කියලා අන්න බිරියයි මේ තැනැත්තයි දෙන්නම පැවිදි වුණා කියලා සඳහන් වෙනවා. පැවිදි වෙලා මේ දුක් කෙලවර කරගත්තා කියලා සඳහන් වෙනවා. ඉතින් ওই විදිහේ කතාවක් තමයි තියෙන්නේ. ඔය විදිහේ දෙයක් තමයි අපිට දක්නට තියෙන්නේ. ඉතින් අපි බලමු මෙන්න මේ රැස් කරගත්ත දේ තුලින් මෙන්න මේ පැහැදිලි කිරීම තව ටිකක් ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියලා. ඉතින් එතෙන්දී මතක් කරොත් මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ අමුතු මතයක් තමයි ගෙනහැර දක්වන්නේ. අර තැනත්තා හොඳයි 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 මං එකතු කරගත්තා එකතු කරගත්තා කියන ඒවා බුදුරජාණන් වහන්සේ පැත්තක ඉඳගෙන කියනවා. නෑ නෑ ඕක අත්තරලා දාන එක තමයි වැඩේ. ගේ හෙවිලි කරන නෙමෙයි ගේ වහලා ඇරන එක තමයි වැඩේ. ගින්න දැල්ල ගත්තා නෙමෙයි ගින්න නිවා ගත්ත එක තමයි වැඩේ. මේ අමුදරුවෝ ලං කරගත්තා නෙමෙයි අමුදරුවෝ අයින් කරගත්ත තමයි එක තමයි වැඩේ කියලා මෙන්න මේ විදිහට එක්තරා විදිහක යම් කිසි නිග්‍රහයක් වගේ කරනවා. ඉතින් අපිත් ගොඩක් වෙලාවට අන්න අර ධනියගේ පැත්ත තමයි අපෙත් තියෙන්නේ, අපෙත් අදහස තියෙන්නේ. අපි විතක හිතෙනවා මොකද්ද මෙන්න මේ මේ දේවල් මට සුභ සිද්ධිය සලකනවා, මේ මේ දේවල් මට ප්‍රියයි කියලා අපි ඔන්න ලං කරගෙන ඉන්නවා. දූ දරුවෝ ලං කරගෙන ඉන්නවා, ඒ තමන්ගේ භාර්යාව ස්වාමි පුරුෂයා ලං කරගෙන ඉන්නවා. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ පැත්තක ඉඳලා කියනවා මොකද්ද, ඔන්නඔහම ප්‍රියමනාප කෙනෙක් ඉන්නා නම් අන්න එයාගෙන් විතරයි දුකක් කියලා එකක් එන්නේ, එයාගෙන් විතරයි දුකක් කියලා එකක් එන්නේ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඔය ඔය කියන කතාව හොඳටම තේරෙනවා මොකද්ද, අන්න ඒ වගේ වියෝවක් වෙච්ච කෙනෙක්ට, ඒ විදිහේ දුෂ්කරතාවයකට මුහුණ දුන්න කෙනෙක්ට, අන්න අර ප්‍රියයි මනාපයි කියලා ලං කරගත්ත කට්ටිය අප්‍රියමනාප වුණාම වෙනස් වෙලා ගියාම කොයි විදිහටද අපේ හිත පීඩා කරන්නේ කරදර කරන්නේ කියලා අත්දකින්න පුළුවන්. ඒ විදිහ අත්දැකීමක් තියෙන කෙනෙක්ට අන්න ටිකෙන් ටික තේරෙනවා මේ කියන කතාව ඇත්ත තමයි. යම්කිසි ප්‍රිය කෙනෙක් ඉඳියොත් අන්න එයාගෙන් තමයි අපිට දුකක් එන්නේ. ඒ වගේම අපි හිතනවා මේ ජීවිතේ බොහොම සැපවත් දෙයක්, විඳිය යුතු දෙයක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පැත්තක ඉඳගෙන අර වැස්සට අභියෝගයක් කරනවා වගේ අපිටත් කියනවා මොකද්ද, ඕක සැප දෙයක් නෙමෙයි, ඕක දුක් සහිත දෙයක් කියලා සඳහන් කරනවා. ඊළඟට අපි හිතනවා මේක මගේ ආත්මය කියලා අපි හිතාගෙන ඉන්නවා. නමුත් කියනවා ඔතන ඇති මගේ බවකුත් නැහැ, ඔතන ඇති ආත්මෙකුත් නැහැ කියලා. අන්න අර හැම වෙලේම මේ අපි සැපයි කියලා හිතන දේ දුකයි කියන්නේ බුදුරජාණන් වහන්සේ උත්සාහවත් වෙනවා. ඉතින් එක පැත්තකින් අපිට බොහොම අප්‍රියමනාප වෙන දෙයක්, අපිට කැමැත්ත ප්‍රකාශ නොවන දෙයක්, අර දානියට උනා වගේ අදහසක් තමයි අපිටත් එන්නේ. මොකද්ද මේ හොඳට තියෙන එක හොඳ නැහැ කියනවා, මේ අපිට ප්‍රියයි කියලා හිතන එක මේ ප්‍රිය නැහැ කියලා කියනවා, මේ අකුසල් කරාම අපිට හොඳයි කියලා හිතෙන්නේ අකුසල් කරන්න එපා කියලා කියනවා. මෙන්න මේ තියෙන ඔක්කොටම හරස් කබිල්ලක් පොළු දෙමිල්ලක් තමයි කරන්නේ. ඉතින් ওই විදිහේ මාර්ගයක් තමයි අපිට පෙන්වලා දෙන උත්සාහ කරන්නේ. ඉතින් ඒ විදිහට කරනකොට, ඒ විදිහට උත්සාහවත් වෙනකොට මෙන්න මේ කියන කතාවේ සත්‍යභාවය ටිකෙන් ටික කෙනෙක්ට අත්දකින්න පුළුවන්. දැන් මම පහුගිය දවසක දැක්කා මොකද්ද, මෙන්න මේ ගංජා ගැන ලියවෙච්ච කවියක්. ඉතින් ගංජා මතින් කෙනෙක් ලියපු එකක් තමයි අසන් තියෙන්නේ. මොකද්ද එතන කියනවා, මේ තැනත්තා කියනවා අන්න මේ ගංජා කියන දේ බොහොම වටිනා කියන දෙයක්, බොහොම ආනිසංස තියෙන දෙයක්. මට තේරෙනවා මෙන්න මේක මේකෙන් මත් වෙලා ඉන්නකොට, මේක පානය කරලා ඉන්නකොට අන්න මගේ හිතේ බොහොම පැහැදිලි ගතියක්, මේ හිත බොහොම ඔහේ තියෙන ස්වභාවයක්, හිත අනම්මනම් වැඩිපුර හිතන දේවල් වලට නොයෙකුත් හිතවිලි ඔස්සේ මුලාවටපත් නොවන ගතියක් අත්දකින්න පුළුවන් කියලා කියනවා. එහෙම අත්දකින්නකොට මම බොහොම නිර්මාණශීලී, මට ඕන වැඩක් කරන්න පුළුවන්, ගොඩාක් නිර්මාණශීලී ස්වරූපයක් මගේ තියෙනවා කියලා මෙතනත් සඳහන් කරනවා. ඊට පස්සේ කියනවා මොකද්ද, මගේ හිතේ යම් කිසි පීඩාවක් ආතතියක් තියුණා නම් මෙන්න මේක තුලින් ඒ ආතතිය පීඩාව නැති වෙලා යනවා කියලා සඳහන් කරනවා. අන්න අර ධනියගේ වගේ මතයක් ඉදිරිපත් කරනවා. ඉතින් එහෙම ඉදිරිපත් කරාට මොකද, ඔගේ ওই ගංජා කියන වචනේ වෙනුවට අපි සතිය කියන එක දාගත්තොත්, එහෙම නැත්නම් වීඩ් වෙනුවට මයින්ඩ්ෆුල්නස් කියන එක දාගත්තොත් අන්න ඒකෙත් ඔය ආනිසංස ටිකම තියෙනවා. මේකෙත් ඔය ආනිසංස ටිකම තියෙනවා. මොකද්ද මෙන්න මේ සිහිය පුරුදු කරන කෙනෙක්ට තේරෙනවා තමන්ගේ හිත නොයෙකුත් ඔය වැල්වට ආරං හිතවිලි ඔස්සේ මුලාවටපත් වෙනවා අඩුයි. ඒ වගේම එහෙම අඩුවෙන් මුලාවටපත් වුනහම මේ හිතේ පෑදලි ස්වභාවයක් දිනු වෙලා එනවා. ඒ වගේම අමුතු නිර්මාණශීලී ගතියක්, වෙනදඩ කරන්න බැරි තරම් නිර්මාණශීලී වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාවක් දිනු වෙලා එනවා. අන්න වෙනදට නැති විදිහේ වෙන මේ ආතතිය පීඩනයේ හිතෙන් දුරස් වෙලා ගියා කියලා ස්වභාවයක් දිනු වෙලා එනවා. අන්න අර මොකද්ද කරන්නේ එතකොට? අන්න ගංජා වෙනුවට මයින්ඩ්ෆුල්නස් දාගන්න පුළුවන්ද කියලා දරන උත්සාහයක තමයි අපි යෙදිලා ඉන්නේ. ඒ විදිහේ මතයක තමයි අපි යෙදිලා ඉන්නේ. අර සැපයි කියන වෙනුවට මේක මේ දුකක් තියනවා කියන එක අත්දකින්න පුළුවන්ද කියන විදිහේ මතයක තමයි අපි යෙදිලා ඉන්නේ. ඒ විදිහේ ක්‍රියාවක තමයි අපි යෙදිලා ඉන්නේ. ඉතින් එහෙම ටිකෙන් ටික උත්සාහවත් වෙනකොට අන්න අපිට අත්දකින්න පුළුවන් මෙන්න මේ කියන ස්වභාවය, මෙන්න මේ ධානිය පිළිගත් ස්වභාවය අපිට අත්දකින්න පුළුවන්. මේ සැපයි කියන එක ඇයි දුකයි කියන්නේ කියලා අපිට ටිකෙන් ටික අත්දකින්න පුළුවන්. තමන්ගේ ජීවිතයට ටිකෙන් ටික ලං කරගන්න පුළුවන්. ඉතින් ඔය වගේ අදහසක්, ඔය වගේ මතයක්ම තියෙනවා යම්කිසි මේ බටහිර යම්කිසි මතවාදයක සඳහන් වෙනවා මෙන්න මේ විදිහේම අදහසක්. මොකද එතන සඳහන් කරන්නේ කියනවා මෙන්න මේ ඒ රෝමන් අධිරාජ්‍ය තියෙන කාලේ මම හිතන්නේ යම් කිසි ඉඳපු දාර්ශනිකයෙක් මෙන්න මේ විදිහේ අදහසක් ගෙනහැර දක්වනවා. මොකක්ද එයා කියනවා? මෙන්න මේ අපි ලං කරගෙන තියෙන දේවල් තුලින් අපිට මේ ජීවිතයේ තියෙන සත්‍ය ස්වභාවය දකින්න බාධා කරනවා. ඒවා අපිව මේ ජීවිතයේ සත්‍ය ස්වභාවය නියම සතුට හොයාගෙන යන්න තියෙන මාර්ගය අවුරනවා. ඒ වෙනුවට මෙන්න මේක අයින් කරොත් මේ ලං කරගෙන ආරක්ෂාවට තියාගෙන ඉන්න දේවල් අර විදිහට අර ගවයෝ දූ දරුවෝ වස්සු සම්භාර ඒ තමන්ගේ පිරිවර අන්න වගේ දේවල් අයින් කරොත් අපිට මේ ජීවිතයේ ඇරි හරිම සත්‍ය ස්වභාවය හරි සතුට හොයාගෙන යන්න පුළුවන් හැකියාවක් ශක්තියක් තියෙනවා කියලා මේ විදිහේ මතයක් ප්‍රකාශ කරනවා. ඒ මතේ ප්‍රකාශ කළා කියනවා මේක පරීක්ෂා කරලා බලන්න විදිහක්. මොකද තමන් හිතු මතේ උමනාවේ යම්කිසි අපහසුතාවයකට දාගෙන පොඩ්ඩක් පරීක්ෂණයක් කරලා බලන්න කියලා මේ පිරිස කියනවා. මොකද්ද කරන පරීක්ෂණය? අන්න අර තමන්ගේ ගෙවල් දොරවල් බොහොම ආරක්ෂිත ස්ථාන, ඒ වස්තු සම්භාර දූ දරුවෝ යාන වාහන ඔක්කොම පොඩ්ඩක් පැත්තක තිබිද්දි ඒ හොඳ හොඳ ලස්සන ඒ ඇඳුම් ආයිත්තම් පොඩ්ඩක් පැත්තක තිබිද්දි මේ තැනත් මොකද කරන්නේ? අන්න අර යම්කිසි හිඟන්නේ වගේ ඇඳුමකින් සැරසෙන සැරසිලා මොකද කරන්නේ? අර වස්තු සම්භාර ඔක්කොම අතහැරලා ගෙයින් නික්මිලා යනවා. මෙන්න පොඩි පරීක්ෂණයක් දවස් කීපෙක නික්මිලා ගිහිල්ලා මොකද කරන්නේ? අන්න පාරයිනේ යම්කිසි අගුපිලක නිදිය ගන්නවා. ඊට පස්සේ කෙනෙක්ගෙන් හිඟාගෙන යම්කිසි ආහාරයක් අරගන්නවා. ඒ වගේම වතුර බොන්න ඕනුනහම බල්ලෙක්ගේ වාජනයකින් හරි වතුර ටිකක් බොනෝ. හීතලෙන් පීඩාවට පත් වෙනවා. අර විදිහට අගුපිලක වැටිලා ඉන්නවා. පයින් ගමන් කරනවා. ඔන්න විදිහට පරීක්ෂාවක් කළ බලන්න කියලා නිර්දේශ කරනවා. ඉතින් එහෙම පරීක්ෂාවක් කරාම මොකද්ද? මෙන්න මේ ද්‍රව්‍ය වලින් තොරව මෙන්න මේ සතුට කියන එක මේ ජීවිතයේ අතුරේ සැඟවිලා තියෙනවා. මේ සියලු දේම අත්හැරීමෙන් වුණත් මේ ද්‍රව්‍ය මත පදනම් නොවී වුණත් අපිට සතුටක් ළඟා කරගන්න පුළුවන් කියලා ඉඳලා හිටලා කෙනෙක්ට තේරෙයි කියලා සඳහන් කරනවා. බොහොම කලාතුරකින් කෙනෙක්ට තේරෙයි කියලා සඳහන් කරනවා. මොකද්ද කරන පරීක්ෂණය? අන්න අර තමුන් එක්රැස් කරගෙන ඉන්න දේවල් පොඩ්ඩක් එහෙම කළා, පොඩ්ඩක් ඒවා අයින් කළා, බලනවා කොහොමද මගේ තත්ත්වේ, ඒවා නැති වුණාම කොහොමද මගේ හිත දෙස් දෙන්නේ, පීඩාවට ලක් වෙන්නේ කියලා. ඉතින් ඒක කරන්න ඕනේ, ඒක පරීක්ෂා කරන්න ඕනේ. අර විදිහට මහා පීඩාවක්, කරදරයක්, බාධකයක්, මහා ගං වතුරක් එන්න කලින් අර දානියටත් යන්තම් කලින් පොඩ්ඩක් දම් බණ ටිකක් ඇහිලා තියෙන හින්දා අර ගං වතුර ආපු වෙලාවේ මෙච්චර පීඩාවක් ආවේ නැහැ. අර විදිහට තමුන්ගේ වස්තු සම්භාර ඒ රැස් කරගත්ත දේවල් විනාශ වෙච්ච වෙලාවේ පීඩාවක් ආවේ නැහැ. මොකද අන්න බුදු බණ ටිකක් ඇහිලා තියුණා. මේ විදිහ උත්සාහයක් දරලා තියුණා. අන්න ඉතින් ඒ වගේ මෙතනත් සඳහන් කරනවා. මොකද්ද? මෙන්න මේ විදිහේ උත්සාහයක් දැරුවොත් අන්න ඒ විදිහේ ලොකු කරදරයක් බාධකයක් ආපු අවස්ථාවක අන්න ඒකට මුහුණ දෙන්න පුළුවන්. මේ සියල්ල විනාශ වෙලා ගිය අවස්ථාවක පිස්සු නොහැදී ඕකට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් දිනු වෙලා එනවා කියලා මෙන්න මේ දාර්ශනිකයා සඳහන් කරනවා. ඒ විදිහේ නිර්දේශයක් කරනවා. ඉතින් එහෙම නිර්දේශ කරපු තැනැත්තට අන්තිමට තමුන්ගේ ජීවිතයේම යම්කිසි අවස්ථාවක් සිදුවීමක් ගැළපිලා එනවා. මෙන්න මේ නිර්දේශ ක්‍රියාවත් කරන්න. මේ නිර්දේශේ ප්‍රායෝගික හුරුවකට දාන්න, ප්‍රායෝගිකව අත්දකින්න, ක්‍රියාවත් කරන්න තැනැත්තක් මේ තැනැත්තට අවස්ථාවක් ගැළපිලා එනවා. මොකක්ද අවස්ථාව? මෙන්න මේ රෝමන් අධිරාජ්‍ය ඒ පිරිස් මේ තැනැත්තවල්ලා, ඒ බටයෝ මේ තැනැත්තවල්ලා මේ තැනැත්තව මරණයට පත් කරන්න නියෝග කරනවා. යම්කිසි කාමරයකට අරන් ගිහිල්ලා මේ තැනැත්තව මරණයට පත් කරන්න නියෝග කරනවා. ඉතින් එතකොට මෙන්න මේ තමන්ගේ වස්තු සම්භාර වලින් පිරිස් වලින් වෙන් වෙලා යන මොහොත, තමන්ගේ ප්‍රිය දරුවන් ඒ වගේම බිරිඳ බලා ඉන්නවා. දැන් මේ තැනැත්ත මෙහෙන් නික්මිලා යනවා. ඉතින් මේ කඳුළු සලන බිරිඳ දරුවන් දිහා බලලා මෙන්න මේ පුද්ගලයා සඳහන් කරනවා මෙන්න මේ විදිහේ දෙයක්. මොකද්ද සඳහන් කරන්නේ? ඇයි මේ ජීවිතේ පොඩි සිදුවීමක් එක් සිදුවීමක් අල්ලගෙන ඔය විදිහට කඳුළු සලන්නේ? ඇයි මේ ජීවිතේ එක් සිදුවීමක් පොඩි සිදුවීමක් අල්ලගෙන ඔය විදිහට කඳුළු සලන්නේ? ඒ වෙනුවට මෙන්න මේ මුළු ජීවිතේම එකම විලාපයක් විතරයි, එකම හැඳීමක් විතරයි. ඔය විදිහට එක සිදුවීමක් අල්ලගෙන කඳුළු සලන්න හේතුවක් නැහැ. මොකද්ද? අන්න මේ මුළු ජීවිතේම එකම විලාපයක් විතරයි, එකම හැඳීමක් විතරයි කියලා අන්නර තමුන්ගේ අඹු දරුවට ප්‍රකාශ කළා, නික්ම ගියා කියලා සඳහන් වෙනවා. නික්ම ගියා කියලා සඳහන් වෙනවා. ඉතින් ওই විදිහේ අත්දැකීම් මෙන්න මේ බාහිර ලෝකයේ පුද්ගලයොත් යම් යම් විදිහක ප්‍රකාශ කළා තියෙනවා. ප්‍රකාශ කළා තියෙනවා. අර විදිහට අරව විනාශ වෙන දවසට පොඩ්ඩක් සූදානම් වෙලා ඉන්න, කලින් බණපදයක් අහලා ඉන්න, තමුන්ගේ ප්‍රියමනාප කට්ටියම තමයි දුක් දෙන්නේ කියලා පොඩ්ඩක් දැනගෙන ඉන්න කියලා ප්‍රකාශ කරනවා. ඉතින් එතන යම් කිසි විදිහක අර දුක හොයාගෙන යන දෙයක් තමයි නිර්දේශ කරන්නේ. නමුත් මේ ධර්මයේ පිළිපදින අපි, මේ ක්‍රියාවේ දෙන අපි අන දුක හොයාගෙන යන දෙයක් නැහැ. අපිට නිරන්තරයෙන් දුක්ඛම් කටළු ගැළපිලා එනවා. අවස්ථාවල් උදා වෙලා එනවා. තමන්ගේ ප්‍රිය කට්ටිය වෙන් වෙලා යනවා. තමන්ට මේ විදිහට දුක් කරදර බාධක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ අවස්ථාවලදී මෙන්න මේ විදිහේ පුහුණුවක් අපේ හිත තුළ ටිකෙන් ටික යොදා ගන්න පුළුවන්. ওই විදිහේ පුහුණුවකට අපිට ටිකෙන් ටික හුරු වෙන්න පුළුවන්. අනේ විදිහේ පුහුණුවක් ආවොත්, ඒ විදිහේ පුහුණුවක් ටිකෙන් ටික හුරු කරොත් අන්න අර වගේ මහා ගං වතුරක් ආපු දවසක, අර විදිහට තමන්ගේ වස්තු සම්භාර විනාශ වෙලා ගියපු දවසකත් ඒක දරාගෙන ඉන්න පුළුවන් ශක්තියක් අපිට දියුණු වෙලා එනවා කියලා අත්දකින්න පුළුවන්. තියවැණියු ඒ ශක්තිය දියුණු කර ගැනීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එහෙමනම් ස්වාමීන් වහන්සේ තාම කාලුත් මාතෘකාවක්. මට පොඩි දෙයක් කියන්න අවසරයි ස්වාමීන් වහන්සේ. තව ඒකට
මතක් වුණා නමන
ස්වාමීන් වහන්සේ
බණ කියාගෙන යනකොටත් මට මතක් වුණා කව නමන.
මේ තව දෙවි කෙනෙක් ඇවිල්ලා ස්වාමී මේ බුදුරජාණන් වහන්සේත් එක්ක කතා බහකට ওই දි ආගියුමන්ට් එකක් එනකොට දෙවි කෙනෙක් කියලා තිබුණා. දරුවෝ ඉන්න කෙනා දරුවෝ නිසාම තමයි සන්තෝෂ වෙන්නේ. ධනේ ගවයෝ ඉන්න නිසා ධනය තියෙන එක්කෙනා ධනය නිසාම සන්තෝෂ වෙනවා. ඊට පස්සේ කෙලෙස් තියෙන කෙනා කෙලෙස් නිසා තමයි සන්තෝෂ වෙන්නේ. කෙලෙස් නැත්තම් සන්තෝෂයක් නැහැ, මෙලෝ රහක් නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනිත් පැත්තට කියලා දුන්නා. මම හරියට දන්නේ නැහැ, මට සූත්‍ර නම් මතක නැහැ.
පොයින්ට් එක හරි, හරියටම හරි.
මොකද දරුවෝ ඉන්න කෙනා දරුවෝ නිසාම තමයි ශෝක වෙන්නේ. ධනේ ඇති කෙනා ධනය නිසා තමයි ශෝක වෙන්නේ. ධනේ නිසාම ශෝක වෙන්නේ. කෙලෙස් ඇති කෙනා කෙලෙස් නිසාමයි ශෝක වෙන්නේ. කෙලෙස් නැති කෙනා ශෝක වෙන්නේ නැහැ
කියලා. ඔතන ඔය ගැළපිලා එන්නේ මොකද? දෙවි කෙනෙක් තමයි එන්නේ. හොඳම දෙයියෝ එන්නේ ආයි නිකන්. ආයි ඩුප්ලිකේට් දෙවිවරු නෙමෙයි. දිව්‍ය ලෝක 6ටම අධිපති දෙයියෝ තමයි එන්නේ. කවුද? මාර්යා. මාර්යා තමයි ඇවිල්ලා කියන්නේ මේ පුතුන් ඉන්න තැනත්තා පුතුන් නිසා සතුරු වෙනවා. ධනය තියෙන තැනත ධනය නිසා සතුරු වෙනවා. පිරිවර සම්පත තියෙන තැනත පිරිවර නිසා සතුරු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකම අනිත් පැත්ත හරවලා කියනවා. මොකද්ද? අන්න ධනය තියෙන කෙනා ධනය නිසා දුක් වෙනවා. පුතුන් ඉන්න කෙනා පුතුන් නිසා දුක් වෙනවා. පිරිවර ඉන්න තියෙන තැනත අන්න පිරිවර නිසා දුක් වෙනවා කියලා ඒකම අනිත් පැත්තට සඳහන් කරනවා. අර මායාගේ ප්‍රකාශයට විරුද්ධ විදිහට සඳහන් කරනවා. ඉතින් ඔය නිරෝෂ අලල දින පොයින්ට් එක හරියටම ඔය සූත්‍රය, ඔය මම කියපු ධනිය සූත්‍රය බලන්න. ඒකේ අන්තිම ગાත දෙක තමයි ඔය දෙක. නිගමන ગાත දෙක විදිහට අර වෙන තැනකින් උපුටලා දාලා තියෙනවා ඔන්න ඔය ગાත දෙක. ඒ පොයින්ට් එක හරි.
එහෙමනම් තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් ඔබ වහන්සේ වන්දනා කරන අපිට අවස්ථාව. අවසර පතනවා. ඕකාස වන්දාමි පන්තේ.
සුඛී හොන්තු.
මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතං පුඤ්ඤං මයන්දා තබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං
සාදු. ඕකාස කමාමි බන්තේ ဒုတိယံපි ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස කමාමි බන්තේ.
අභිවාදන සීලිස නිච්ඡං වදාපචායිනෝ චතරෝ ධම්මාවද්දන්තියා යවන්නෝ සුඛං බලං.